स्वामीनाथ से पैदली अवसर आए स्वामीनाथ से मालूम का पुत्र सूत्र गाता हूँ स्वामीनाथ से पैदली के लिए मत एक मांग एक ना बहु कल्पना कला एक स्वामीनाथ से अनुशासना एक स्वामीनाथ से इतना कोटे इतनी पैदली है ना दें एक ना एक ना कल्पना कराने चिंतन है मेहवा न गया हूँ स्वामीनाथ से आप इतना में हरेन ना कराना हितान ना मनाकर बे मुकद सेव दे मैं दम्मा न्याता सतीमुट्टा पिया निमित्त मनसिक रोतो वेनो कोटे दुख रस वेनो निवन दूर वेनो ඉතින් ස්වාමිනාස එතකොට ඒ චින්තනය මෙහෙවන්න ගියාම ස්වාමිනාස මේ මේ ඒ කියන්නේ මේ අර ප්‍රශ්නේ ඉස්මතු වෙලා සත්‍ය කුමක්ද කියලා ඒ කියන්නේ අඩුගානේ සත්‍ය කුමක්ද කියන වචනයවත් හිතට එනවා නම් ඒකත් ධම්මඤ්ඤත්ව වෙනවා ස්වාමිනාස ඉතින් එතන ඒ චින්තනය මෙහෙවනවා කියන එක සුළුපටුකාරයක් නෙවෙයි ස්වාමිනාස ඒක හරිම අමාරුයි මේ කොහෙන් ගියත් ධම්මඤ්ඤත්ව වෙලාමයි ඉවර වෙන ස්වාමිනාස එතකොට මේ ඒ බුදුරජාණන් වහන්සේ කියපු කාරණාවට මේ යොමු වෙන බොහොම හිතේ මේ එකඟත්වයක් තියෙන්න ඕනේ කියලා හිතනවා ස්වාමිනාංශ ඒ කරුණට යොමු වෙන. ස්වාමිනාංශ තව කාරණා තමයි ස්වාමිනාංශ අර පුන්නමා සූත්‍රය ගත්තාම ස්වාමිනාංශ එතන මට ප්‍රශ්නයක් තිබුණා. දැන් පුන්නමා ස්වාමිනාංශගේ පංච උපාදානස්කන්ධය මූලික කරගෙනන ස්වාමිනාංශ මෙතන කතා කරන්නේ. එතකොට උන්වහන්සේ මුලින්ම පංච උපාදානස්කන්ධය ගැන පැහැදිලි කිරීමක් කරගත්තා. මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ කියලා. ඊළඟට උන්වහන්සේ ඇහුවා මේ කින් මූල කාති කියලා පංච උපාදානස් කියන්නේ කුමක් මූලකට ඇත්තවද කියලා. එතනදී ඡන්ද මූලිකා කියලා කිව්වා. ඉතින් ඡන්දය කියලා කිව්වම අපිට තේරෙන තේරුම තමයි කැමැත්ත කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අහනවා දැන් මේ ඒ ස්වාමීන් වහන්සේ මේ හිතන එකත් එක්කම ස්වාමීන් වහන්සේ මේ හිත හිතා යන්නේ දැන් අපිට එච්චර ශක්තියක් නැහැ නමුත් ස්වාමීන් වහන්සේගේ දේශනාව අනුව බොහොම හිතලා හිතලා මේ කියන්න ගහිතුවේ. දැන් එදා ස්වාමීන් වහන්සේ දේශනාවේ මතක් කළා දැන් තුන්වෙනි එක අහන්නේ උපාදානය කියන්නේ පංච උපාදානස්කන්ධයටද එයින් වෙන්නද කියලා. එතකොට ස්වාමිනාසේ දා දේශනේදී අපිට මතක් කළා මේ හරි සුන්දරයි මේ ප්‍රශ්න අහන ගණ 69ක්ම රහත් වුණා කිය. ඒ වගේ ස්වාමිනාසේ මට දැන් එතනයේ මේ මේ උපාදානය කියන්නේ පංච උපාදානස්කන්ධයටද එයින් බැහැරවද කියලා ප්‍රශ්නේ වැදගත්කම මට මේ හරියට එන්නේ නැහැ. ඇයි මේ මැහුවේ කියන එක ස්වාමිනාසේ. ඉතින් කල්පනා කරනකොට ස්වාමිනාසේ මේ ස්වාමිනාසේ දේශනාවේදී කියනවන ස්වාමිනාසර ප්‍රශ්නයක් ඉස්මතු වෙන්න ඕන කියලා. එකෙන් දැන් බුදුරජාණන් වහන්සේ කිව්වට පංච උපාදානස්කන්ධය මේ දැන් ඡන්දේ මූල කරගෙන දැන් මෙයා පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා හොයනවා. දැන් කැමැත්තක් කියදෙනවා මේක හොයන්න. ඒක අනුව දැන් මේ ප්‍රශ්නේ ඉස්මතු වෙලා හොයන්න ගන්න. එතකොට ස්වාමිනාසේ හොයනවා කියන ඒ හිතීමේ කාරණාවත් එක්ක දැන් ඒ හිතනවා කියන එක සංකල්පනාවකින් හිතනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මට මේ හිතන විදිය ස්වාමීන් වහන්සේ එතකොට එයාට එතන මේ මේ අර ලං වෙලා බැඳීමක් එහෙම තියෙනවා. දැන් අපිට තේරෙන්නේ අපිට තේරෙන ස්වාමීන් වහන්සේ අපිට දැන් පංච උපාදානස්කන්ධයට උපාදාන වෙනවා කියන කාරණාවක් අපිට තේරෙන්නේ නැහැ. ඡන්දයක් ඇති වෙනවා කියන කාරණාවක් අපිට වැටහෙන්නේ. අපිට තේරෙන්නේ දකින රූපයක් ශබ්දයක් එක්ක එහෙම කැමැත්තක් කියන එක. ඒ කියන්නේ අපිට ගෝචර. එතකොට සම්මනස ඒ වගේම අර අරමුණත් එක්ක අපිට කැමැත්තක් තියෙනවා. එතකොට සම්මනස මට හිතෙනවා එතන අර ලං වෙලා බැඳෙනවා කියන ක්‍රමය මේ කාරණාවත් එක්ක තමයි මේ හොයන්න යෙදෙන්නේ කියලා. එතකොට මේ ලං වෙලා බැඳෙනවා කියන කාරණාව සම්මනස මේ අර මේ ඡන්දය මුල් වෙලා තමයි ඒක හොයන්නේ යෙදුනේ. එතකොට ස්වාමිනාස යාට ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් උපාදානය කියන්නේ මේ දැන් මේක ප්‍රඥාවෙන් දකින කාරණාවක්ද කියලා දැන් නැහැ ස්වාමිනාස. නමුත් අර මේ කැමැත්තෙන් හොයනකොට මේක දැන් අපිට දැන් උපාදානය කියන්නේ තේරුම බැඳීම. ඉතින් බැඳිලා හොයනවා කියනකොට ස්වාමිනාස අර මේ එහෙනම් උපාදානය කියන්නේ පංච උපාදාන ස්කන්ධයටද කියන ප්‍රශ්නය නම් ඉස්මතු වෙන්න පුළුවන් කියලා හිතනවා ස්වාමිනාස. නමුත් අර එයින් බැහැරවද කියන කාරණාව මට පැහැදිලි වෙන්නේ නැහැ ස්වාමිනාස. නමුත් මට හිතෙනවා පංච උපාදානය කියන්නේ පංච උපාදාන ස්කන්ධයට නෙවෙයි නම් එහෙනම් මොකද්ද කියලා. නමුත් එහෙම හිතනමත් ස්වාමිනාස දැන් ඊට පස්සේ බුදුරජාණන්සේ පිළිතුරත් එක්ක ඒ වගේම ස්වාමීන් වහන්සේ අර විග්‍රහ කරනකොට කියනවානේ බලන්නක සුන්දරත්වය මේ 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 පිළිතුරකට යෝජනා කරමිනුයි අහන්නේ කියලා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ පිළිතුරක් යෝජනා කරනවා කියන එකේ අදහස ස්වාමීන් වහන්සේ මේ එයාට විවහාරයක් ඒ කියන්නේ සංඥාවක විපාකයක් වගේ එහෙම දෙයක් තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේකින් මට තේරෙන්නේ අහනවා මේ මේක ස්ථිර කරගන්න මේක සක්කාය නිරෝධයක් නැත්නම් දුක්ඛ නිරෝධයක් සංඥා නිරෝධයක් නෙවෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. එතකොට මේ අර යාට සංඥාවකට ඒ කියන්නේ උත්තරයක් දෙන්න විග්‍රහයක් දෙන්න පුළුවන්කමක් ඇති වෙච්ච හින්දා මේ අහනවා වගේ කියලා හිතනවා මේ අනෙකක්ද කියලා. නමුත් ඒ අනෙකක්ද කියලා අහන ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරෙන් තමයි මට හිතෙන්නේ සංඝාංශ මේ. එතකොට ඒ පිළිතුර අනුව ආයේ විග්‍රහයක් ලැබෙන්නේ නැහැ නේ. විග්‍රහයක් ලැබුණා තැන ඒ කියන්නේ සක්කාය නිරෝධයක් හෝ දුක්ඛ නිරෝධයක් වෙන්නේ නැහැ නේ සංඝාංශ. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න සංඝාංශ. තව ප්‍රශ්නයක් තියෙනවා සංඝාංශ. තෙරුවන් සරණයි.
කිට්ටියෙන් පැහැදිලි කිරීමක් දීර්ඝ ගොඩක් විග්‍රහ කරමින් ප්‍රශ්නය පෙන්වන්න යෙදුනේ. ඉතින් හොඳයි මේ විදිහට උට අහගෙන ඉන්න කෙනෙකුටත් ඒක ප්‍රශ්නෙම නිරවුල් කරගන්න. එතකොට අපි මෙහෙම කතා කරමු. ඒ ස්වාමීන් වහන්සේ අහන්නේ මොකද්ද? ඉස්සලම් පංච උපාදානස්කන්ධය කියන්නේ සියයති ඉඳන් මේද කියලා අහලා පංච උපාදානස්කන්ධය ගැන කිව්වට පස්සේ ඊළඟට අහනවා ප්‍රශ්නේ. ඒක අනුබ ඒක අනුමෝදන් වෙලා ඉමේ පනබන්ති පංච උපාදානස්කන්ධ කි මුල කාති භාග්‍යතුන් වහන්සේ පංච උපාදානස්කන්ධය කුමක් මුල් කොටගෙන ඇද්ද කියලා ඊළඟට භාග්‍යතුන් ඒතකොට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු සපේනවා. ඉමේ කෝ බිකු පංච උපාදානස්කන්ධ ඡන්ද මුල කාති පංච උපාදානස්කන්ධය ඡන්දේ මුල් කොටගෙන ඇත්තාහුය. දැන් මේ ඇහුණ කාරණාව එක තමන් භාග්‍යතුන් වහන්සේ ඉස්සලා කියපු කාරණාවත් එක්ක මේ ඇහුණ කාරණාව අනුව චින්තනයක් යම් කෙනෙකුට මෙහෙවන්න යෙදුනොත් යම් කෙනෙක් චින්තනය මෙහෙවන්න යෙදුනොත් පංච උපාදානස්කන්ධය කියන එක කියලා දුන්නද නැද්ද භාග්‍යවතුන් වහන්සේ ඉස්සලා කියලා දුන්නා. මොකද්ද රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඛාර සංකාර උපාදානස්කන්ධ, විඤ්ඤාණ උපාදානස්කන්ධ කියලා භාග්‍යවතුන් වහන්සේ අනුමත කළා අර ස්වාමීන් වහන්සේ අහපු කියපු කාරණාවෙන්ම. එතකොට ඊළඟට අහන්නේ පංච උපාදානස්කන්ධ කිම් මූලකාදී. ඒතර වෙන එකට කිම් මූලකාදී කියලා නෙමෙයි වෙන මොකක් හරි කාරණාවක් පෙන්වලා කිම් මූලකාදී කියලා නෙමෙයි යන්නේ. පංච උපාදානස්කන්ධ කිම් මූලකාදී කියලා අහන්නේ. දැන් මේ කෙනා දැන් මේක ඇහුණ කෙනෙක් කල්පනා කරන්න යෙදුනොත් හරියට කල්පනාව කතා කරන්න නෙවෙයි අනුව මේ කියපු කාරණාව අනුව කල්පනා කරන්න යෙදුනොත් පංච උපාදානස්කන්ධය දැනගත්තෙ මොකින්ද? භාග්‍යතුන් වහන්සේගේ මේ විග්‍රහයෙන්. එතකොට ඡන්දේ කියන කාරණාව මොකද්ද? ඡන්දේ කියන කාරණාව කැමැත්ත. එතකොට කැමැත්ත කියන කාරණාව ලෝකේ ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයේදීමක්ද නැද්ද පෙන්වන්නේ? එතකොට ඊටම අකමැත්තක් වෙනවනේ. අකමැත්තට ඔබ කැමති නැද්ද? ඔබ දැන් අපි හිතමු ගඳක් එනවා. ඔබ ගඳට ගඳයි කියලා අයින් වෙන්නේ මේවා වෙන්නේ ගඳ කියන කාරණාව කැමැත්තෙන් අකමැතිලා නෙමෙයිද? ගඳ කියන කාරණාවට ඔබ අකමැති බවට කැමතිද නැද්ද? හොඳට හිතන්න. ඔබ මොකක් හරි අකමැති දෙයකට අකමැති. ඔබ අකමැති බවට කැමති නිසාද නැද්ද අකමැත්ත කියන විවරයේදී? හිතන්න හොඳට. එතකොට පින්නතර ඡන්දයෙන් තොර කාරණාවක් ඡන්දේ කියනකොට ඡන්දයට විරුද්ධ කාරණාවක් ලෝකේ කතා කරන්න පුළුවන්. කතා කරන්න බැහැ. මම ඒක විග්‍රහ කරේ අර කාරණා පළල් කරගන්න. එතකොට පින්නතනේ පංච උපාදානස්කන්ධය විග්‍රහ කරලා පෙන්නවා අර විදියට විග්‍රහ පහකින් භාග්‍යතුන්ස. එතකොට ඒ කාරණාව හොයන්නයි තියෙන්නේ. පංච උපාදානස්කන්ධය කියන එක මොකද්ද කියලා දන්නේ නැහෙන විග්‍රහයකින් විතරක් භාග්‍යතුන් වහන්සේගෙන් ලැබුණා. එතකොට ඒක දරාගෙන ඊළඟට අහනවා ඒ කාරණාවෙම මූලෙ මොකද්ද කියලා අහනවා. ඒ කාරණාව කුමක් මුල් කොටගෙන ඇත්තවද කියලා අහනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ කියනවා කැමැත්ත මුල් කරගෙන ඇත්තවද. මේකට පින්නතුණි චින්තනය මෙහෙ වෙනකොට මේ කාරණාවનું චින්තනය මෙහෙ වෙන කෙනෙකුට පංච උපාදානස්කන්ධය කියන කාරණාව විග්‍රහයෙන් දරාගත්තා. කැමැත්ත කියන කාරණාව ලෝකේ ප්‍රායෝගිකයි. ඒ කාරණාවનું චින්තනය මෙහෙවනකොට මෙහෙවීම තුල යෙදෙන්නේ කැමැත්ත කියන කෘත්‍ය බව චින්තන මෙහෙවීම මෙහෙවන කෙනාට චින්තන මෙහෙවීම ප්‍රායෝගික වෙනකොට ප්‍රායෝගික වෙන්නේ කැමැත්ත මුල් වෙනවා කියන කාරණාවද නැද්ද? ඔබ හොඳට හිතන්න. මේ කියපු එක ඒ විදිහට වෙන්න හිතන විදියෙන් හිතන්න නෙමෙයි ඒ කාරණාව ඇහෙන විදිය අනුව කල්පනායි මම ප්‍රායෝගිකව ලඟ වෙලා කතාවක් කතා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ පංච උපාදානස්කන්ධ විග්‍රහයෙන් දුන්න ඊළඟට ඒකට මූලයේ කියනකොට ඡන්දේ කැමැත්ත පංච උපාදානස්කන්ධයට මූලයේ කියන මූලයේ මොකද්ද කියලා ඇහුවා. මූලයේ මොකද්ද කියලා අහලා මූලයේ ඡන්දය කියලා කියනකොට පංච උපාදානස්කන්ධය කැමැත්ත මුල් කරගෙන කියන. එතකොට රූප උපාදානස්කන්ධය, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය දන්නේ විග්‍රහයකින්. හැබැයි ඒ විග්‍රහ අනුව කල්පනා කරනකොට ඒ අනුව කල්පනා කරනකොට අනුව කල්පනා කිරීම තුල යෙදෙනවද නැද්ද කැමැත්ත? ඒ කල්පනාවට කැමැත්තක් නැද්ද? ඒ දැන් කැමැත්තෙන් නෙවෙයි ඒක කල්පනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ අහන්නේ කැමැත්තද කියලා නෙමෙයි අහන්නේ. පංචපාදනස්කන්ධය ගැන කියලා දෙනවද? පංචපාදනස්කන්ධේ මූලිය මොකක්ද කියලා? මූලිය මොකක්ද කියලා අහනකොට භාග්‍යවතුන් වහන්සේ කියන්නේ කැමැත්ත මුල් කරගෙන කියලා. දැන් එතකොට ඒකට චින්තනේ ඒ කාරණාව අනුව චින්තනේ මෙහෙවද්දි බුදුපෙණස කිව්වේ මොකද්ද? කියපු කාරණාවට අනුවනේ චින්තනේ මෙහෙවන්නේ. කියපු කාරණාවට අනුව මෙහෙවන චින්තනේ මෙහෙවනකොට සැබෑ ප්‍රශ්නේ ඔබට මම එදා කතා කරා. ඒකත් එක ප්‍රශ්නේ ඉස්මතු වෙලා කතා කර කල්පනා කරන්න යෙදෙනකොට ඒ යෙදීම තුළ කැමැත්ත කියන කාරණාවෙන් කල්පනාවක් යෙදෙනවද නැද්ද? කැමැත්ත කියන කාරණාවේ කල්පනාවක් යෙදෙන බව කල්පනා කරන කිනාට කල්පනාවට ප්‍රායෝගික වෙනවද නැද්ද? ඒ කියන්නේ ඒක ඒ බුද්ධ වචනේ අනුව කල්පනා කරන කිනාට කල්පනා කරන්නෙත් මොකද්ද? ඡන්දයේ මුල් වීම කියන කාරණා. ඡන්ද පංච උපාදානස්කන්ධ ඡන්දයේ මුල් කරගෙන කියන කාරණා. ඒත් ඒක ඉස්මතු වුණ සැබෑ ප්‍රශ්නේ. එතකොට සැබෑ ප්‍රශ්නේ මොකද්ද? ඡන්දයේ මුල් කරගෙන පංච උපාදානස්කන්ධය කියන කාරණා. එතකොට ඒ කාරණාව කල්පනා කරන්න යෙදෙනකොට යෙදීම ඒ කල්පනාව තුළ ඒකෙනාගේ ප්‍රායෝගිකත්වයේ සැබෑ ප්‍රශ්නෙට වෙන සැබෑ ප්‍රශ්නේ කල්පනාවට යෙදෙනකොට සැබෑ ප්‍රශ්නේ වූ කල්පනාවට කැමැත්ත යෙදෙන බව ඒකෙනාට ප්‍රායෝගික වෙනවද නැද්ද? මං අහන්නේ ඔක හිතලා ප්‍රායෝගික වෙනකොට ඒ ප්‍රායෝගික වෙන තැන ඉස්මතු වෙන්නේ නැද්ද? ප්‍රායෝගික වෙන තැන මේ ප්‍රායෝගික වීම කියන කාරණාව කැමැත්ත මුල් කරගෙන නම් කැමැත්ත කියන කාරණාවට ලං වෙලා බැඳිලා යෙදීමක් වෙනවද නැද්ද කියන ප්‍රශ්නේ එනවද නැද්ද? ඒ කියන්නේ ප්‍රශ්නේ කියන්නේ යා අසන්න ප්‍රශ්නේ එන්නේ. හැබැයි ප්‍රායෝගික වීමේදී ඒ ඔය බවද නැද්ද ප්‍රායෝගික? ලං වෙලා බැඳිලා යෙදෙනවා කියන බව ප්‍රායෝගිකයිද නැද්ද? ප්‍රායෝගික වීමේදී මං උපචාර කැමැත්ත කියන කාරණාවෙන් ප්‍රශ්නේ ඉස්මතු සැබෑ ප්‍රශ්නේ ඉස්මතුල ඒක චින්තන මෙහෙවීම යෙදෙනකොට චින්තන මෙහෙවීම තුල ඒ කාරණාව එක ප්‍රායෝගික වෙන තන ප්‍රායෝගික වීම ඌ කාරණාවෙන් කැමැත්ත යෙදෙන බව ඒකිනාට ප්‍රායෝගික වෙනවද නැද්ද? ඔබ හිතන්න දැන් මේක ඌ කියන්න නෙවෙයි අතනට ඔබ ප්‍රායෝගිකව ඒත් එක්ක හිතලා මේකට විවහාරය ගන්න බෑ. එතකොට ඔබට එන්නේ ඊළඟ ප්‍රශ්නීම තමයි. එතකොට ඒ ප්‍රායෝගිකය තුළ කැමැත්ත කියන කුට්ටිය ප්‍රායෝගික වෙන තැන ඒ ප්‍රායෝගික වීම නිසා දැන් ඒ බව ප්‍රායෝගිකයි. ඒ ප්‍රායෝගික නිසා ප්‍රායෝගික වීම ඌ කාරණාවේ ලංවීමක් වෙලා කියලා ඒකිනාට ප්‍රායෝගිකයිද නැද්ද? ඒ කියන්නේ මේක වෙන්වෙන්න නෙවෙයි නේද මේ කියන්නේ. නැත්තම් මේ ප්‍රශ්න 12 එකක් කරලා කතා කරන්න තිබ්බනේ මේ විග්‍රහය. දැන් මේ විදිහට දැන් මේක වෙන්වෙන්න කතා කරන්න යනවා. එතකොට ඒ බව ප්‍රායෝගික වෙනවද නැද්ද? ඒ බව දැන් ඒ ලං වෙලා බවින් ප්‍රායෝගික වෙන වීම කියන කාරණාව මුල් වෙනකොට ඒ කාරණා උපාදානයි කියන කාරණාවෙන් නෙමෙයිද ප්‍රශ්නේ? මහන් ප්‍රායෝගික වෙන තැන උපාදානයි කියන කාරණාව
එහෙමයි ස්වාමීන් වහන්සේ. උපාදානයි කියන කාරණාවෙන් තමයි ප්‍රශ්නේ එන්න ඕනේ ස්වාමීන්
වහන්සේ. උපාදානයි කියන කාරණාවෙන් එතනදි ඒ ප්‍රායෝගික වෙන උපාදානයි කියන කාරණාවෙන් ප්‍රශ්නේ එනකොට එන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද? ප්‍රායෝගික වෙන කෙනෙකුට එන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද? හොයන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධ චින්තන මේ මොකක් එකද? පංච උපාදානස්කන්ධයේ කැමැත්ත මුල් කරගෙන කියන කාරණාව චින්තන මේ වෙනකොට ඒක හෙවීම තුළ යෙදෙන කැමැත්ත කියන කාරණාව අර කාරණාව හෙවීම තුළ ප්‍රායෝගික වීම තුළ ප්‍රකටයි. කැමැත්ත යෙදෙන බව කියන කාරණාව ප්‍රායෝගික වීම එතකොට වෙලානේ. අවස්ථා සම්බන්ධය ගන්න එපා කියවිල්ලෙන් ඈ. ප්‍රායෝගික වෙලානේ. ඒතකොට අරකට පස්සේ මේක නෙවෙයි අර කාරණා ප්‍රායෝගික වීම තුළ පිටින් කියන්න තියෙන මොකද? එයාට ප්‍රායෝගිකුනේ කැමැත්ත කියන කාරණා. කැමැත්ත කියන කාරණාවෙන් ප්‍රායෝගික වෙනකොට දැන් ප්‍රායෝගිකයිනේ කියන ප්‍රායෝගික වීම තුළ ලංවීමක් වෙනවා කියලා බවින් ප්‍රායෝගිකද නැද්ද? දැන් මේක තුනක් නෙවෙයි. දැන් විග්‍රහ තුනක් වුණා. අවස්ථා තුනක් එක්ක නෙවෙයි ඈ. මේ දකින විදිහක් එක්කනේ කියන්නේ. ඒ ප්‍රායෝගික බවක් එක්ක ඒ ප්‍රායෝගික බවත් එක්කනේ කතා කරන්නේ. එතකොට ඒ ලංවීම ඌ කුත්‍ය වෙනකොට එන්නේ නැද්ද ප්‍රශ්නයක්? මේ ලංවීම එතකොට පංච උපාදානස්කන්ධයද පංච උපාදානස්කන්ධ නෙවෙයිද කියලා ඡන්දය කියන කාරණාව ප්‍රායෝගික වුණත් අයහනවා. ඡන්දය කියන කාරණාව ප්‍රායෝගික වෙනත් සැබෑ ප්‍රශ්නේ ඉස්මතුයි. ඡන්දය කියන කාරණාව ප්‍රායෝගික වෙන තැන ප්‍රායෝගික වීම ඌ කුත්‍යෙන් ඡන්දය කියන කාරණාව ප්‍රායෝගික වීම කියන කාරණාවෙන් ලං වෙලා බැඳිලා කියන කාරණාවක් එයා ප්‍රායෝගික වීම නිසා ප්‍රායෝගිකයිද නැද්ද? එතකොට ඒ ප්‍රායෝගික වීමට ලංවීම කියන කාරණාව යෙදෙන බව ප්‍රායෝගිකයිද නැද්ද? ප්‍රායෝගික නම් වෙන කුට්ටියනේ ප්‍රායෝගික වෙන්නේ ප්‍රායෝගික වෙනවා කියනකොට සිදු වෙන සිදුවීමනේ ප්‍රායෝගික වෙන්නේ එතනින් සිදු නොවීම කතා කරන්න තියෙන සමුදයස්තංගමේ කතා කරන්නේ ඒ ඒ ආකාරයට භාග්‍යතුනාච වෙන විදිහක් කතා කරන්නේ නැහැ සමුදයස්තංගමේ වෙන වෙන අවස්ථා සම්බන්ධයක් එක කතා කරන්නේ නැහැ දේශනාය පොතනක. එතකොට ලංවීම කියන කාරණාවෙන් ප්‍රායෝගිකද නැද්ද? ලංවීම කියන කාරණාවෙන් ප්‍රායෝගික වෙනකොට ලංවීම කියන කාරණාවේ බුද්ධ දේශනා වචනේ උපාදානයි කියන අර්ථයෙන්ද නැද්ද? ලං වෙලා බැඳිලා මේ ප්‍රායෝගික සම්දේ ප්‍රායෝගිකුණත් ලං වෙලා බැඳිලා මේ ප්‍රායෝගික වීම කියන කාරණාව ප්‍රායෝගිකයිද නැද්ද? දැන් මේක කතා කරන්න තියෙන්නේ මගදී භාෂාවේ උපාදානයි කියන විග්‍රහයෙන්ද නැද්ද? හැබැයි එතන ප්‍රශ්නයක් කිස්මතු වෙන්නේ නැද්ද? ඡන්දේ කියන කාරණාව ප්‍රායෝගිකුණත් ලං වෙලා ප්‍රායෝගික වීම තුල උපාදානයි කියන අර්ථයෙන් ආයේ අරවැරද්ද වෙනවද කියන ප්‍රශ්නේ එනවද නැද්ද? මොකද උපාද බැඳිලා ලං වෙලා මේ ප්‍රායෝගික වීම තුල ඒත් පංච උපාදානස්කන්ධයක්ද පංච උපාදානස්කන්ධයක් නෙමෙයිද කියන වැරද්ද වෙන පංච උපාදානස්කන්ධය කියන වැරද්ද වෙනවද කියන ප්‍රශ්නේ එනවද නැද්ද? ඒ ප්‍රශ්නය හැර ප්‍රශ්නයක් ඉන්න පුළුවන්ද? වෙන ඒ ප්‍රශ්නේ හැර ප්‍රශ්නයක් ප්‍රායෝගික වෙනකම් ඒ ප්‍රශ්නේ හැර ප්‍රශ්නයක් ඉන්නේ නැහැ පින්නතුනි. ඉතින් ඔය චින්තන මෙහෙවන්නේ ඊට පෙර දුන්න විග්‍රහයත් එක්කනේ සැබෑ ප්‍රශ්නේ චින්තන මෙහෙවීමේ සැබෑ ප්‍රශ්නේ ඉස්මතු වෙන තැන සැබෑ ප්‍රශ්නේ වූ ඉස්මතු වීමේ චින්තන මෙහෙවීමත් පංච උපාදානස්කන්ධයයි. ඉතින් ඒ තුළට අනුගත වී හිතීමත් ඡන්දේ කියන කෘත්‍යයත් එක්කනේ ප්‍රායෝගික වෙනකොට ඔය ප්‍රායෝගික වීම හැර වෙන ප්‍රායෝගික වීම ප්‍රායෝගික වෙන්න පුළුවන්. ඉතින් ඒ කාරණාව ඒ කාරණාවෙන් ප්‍රායෝගික වෙනකොට ඒකට ලං වෙලා බව නෙවෙයිද ඒ ප්‍රායෝගික වීමට ප්‍රකට වෙන්නේ? එතකොට ප්‍රශ්නයක් ඉන්නේ නැද්ද? ඒ ලංවීම ඌ කෘතියෙන් ආයි වැරද්දක් වෙනවද කියන ප්‍රශ්නේ එනවද නැද්ද? ඒ වැරද්ද මොකක්ද? පංච උපාදාන සංදී නේද කතා කරන්නේ. අන්න ඒ නිසාම කතා ප්‍රශ්නේ ඉස්මතු වෙනවා. මොකද්ද? භාග්‍යතුන් වහන්සේ එතකොට මේ ලං වෙලා බැඳිලා යෙදීම පංච උපාදාන සංදීද පංච උපාදාන සංදීන් බැහැරද? භාග්‍යතුන් වහන්සේ එතකොට මේ උපාදානය කියන්නේ පංච උපාදාන සංදීද පංච උපාදාන සංදීන් බැහැරද? එන්නේ නැද්ද ඒ ප්‍රශ්නේ? මොකද නැවත මේ චන්ද්‍රාගය කියන කාරණාවෙන් ප්‍රායෝගිකුණ මොකද සමුදයස්තංගමේ කතා කරලා ඉවරනේ මෙතන සමුදේ කතා කරලා ඉවරනේ අස්තංගමයක් නෙමෙයි සමුදේ කතා කරලා ඉවරනේ මෙතන. එතකොට එන්නේ නැද්ද ප්‍රායෝගිකුණ තුළ ඒ ප්‍රශ්නේ? ඉතින් ඒ සැබෑ ප්‍රශ්නේ මහන්නේ ඉදර වෙන මොකක්ද එන ප්‍රශ්නේ ප්‍රායෝගිකුණාන වෙන ප්‍රශ්නයක් ඉන්න බෑනේ.
අවසර සෙන්හන් සර්
එහෙමයි. ඉතින් මේක තමයි කතා කරන්න තියෙන්නේ සිරුවන් සම්. එහෙමයි මචං.
එහෙමයි. සයින්හන්සලන් හිතන්නේ අර දැන් බ්‍රහන්සේ වචන යොදනකොට දැන් ප්‍රායෝගිකත්වය කියනකොට දැන් ඒ අදහස මේ අර දැන් ඒ සමාන වචනනේ ගොඩක් යෙදෙන්නේ. එහෙමයි. දැන් කලින් කරුණ ඇහෙනකොට පංච උපාදානස්කන්ධයේ මූලක වෙන්නේ ඡන්දය කියලා එහෙනකොට දැන් මුලින්ම දැන් අපිට එනවා ඡන්දය කියන්නේ මොකද්ද කියලා අපි භාෂාර්ථය හොයනවානේ මොකද්ද මේකේ
තේරුම.
එතකොට ඔන්න දැන් කැමැත්ත වගේ අර සිංහලෙන් එනවනේ. එතකොට කැමැත්ත කියනකොට ඊළඟට එනවා අදහස අපිට කැමැති අකමැති. අභාස ඒකත් පැහැදිලි කළා.
එතකොට
අකමැත්ත උනත්තර කැමැත්තෙම එකක් නේ. එතකොට ඒකත් අර ඡන්දේම කොටස කැමැත්ත අකමැත්ත. එතකොට ඒ මෙතන ඔබවහන්සේ අර ප්‍රායෝගික කියලා මේ අදහස් කරන්නේ ඒ අපට එන අර්ථයද? දැන් කැමැත්ත කියලා අදහසක් මොකද්ද තියෙනවනේ ප්‍රායෝගික? දැන් ඡන්දේ මේ නිකන් සාමාන්‍යයෙන් අත්දකිනකොට ඒකද ඔය ප්‍රායෝගිකත්වය කියලා අහන්නේ? එතන අර වචනේ තේරුම පොඩ්ඩක් මේ
එහෙම එතන විග්‍රහ කරගත්තොත් චින්තන මෙහෙයවීමක් එක්කනේ එතකොට කතා කරගෙන යන. එතකොට ඒ කෙනාට පංච උපාදානස්කන්ධය කැමැත්ත මුල් කරගෙන කියනකොට ඒ විග්‍රහය අනුව කල්පනාවක් නෙදෙන්නේ අනුව කල්පනාව කතා කරන්න තියෙන සැබෑ ප්‍රශ්න ඉස්මතු වීම එක්ක. එහෙම නැතු මේ විවහාරය කල්පනා කරනවා කියන අර්ථයෙන් නෙවෙයි. එතකොට විවහාරය කල්පනා කරනවා කියන අර්ථයෙන් නෙවෙයි සැබෑ ප්‍රශ්න ඉස්මතු වීම කියන අර්ථයෙන් තමා අනුව කල්පනාව කියන එක කතා කරන්න තියෙන්නේ. විග්‍රහයක් කල්පනා කරනවා නම් එක කල්පනා කිරීම. එක කල්පනා කිරීම සාසනෙනේ අනුව කල්පනා. අනුව කල්පනා කිරීම අර්ථාන්විත වෙන්නේ සැබෑ ප්‍රශ්නේ ඉස්මතු වුණ තැන. එතකොට ඒ කල්පනාව යෙදෙනකොට ඒ කල්පනාව යෙදීම තුළ ඒ කල්පනාව කියන කාරණාව අර අනුව විග්‍රහයත් එක්ක සැබෑ ප්‍රශ්නේ අනුව නේදලා තියෙන්නේ. අණුව යෙදීම තුල ප්‍රායෝගික වෙන තැන කියන්නේ අණුව යෙදීම ඌ කල්පනාව කල්පනාවෙන්ම ප්‍රායෝගික බව වෙන කිසිම කාරණාවක් නැහැ. ඒ කරන කල්පනාව කල්පනාවෙන්ම ප්‍රායෝගිකයි. ඒ කියන්නේ යෙදීමෙන්ම ප්‍රායෝගික වෙන තැන කියන අර්ථයෙන් තමයි මම කතා කරන්නේ දෙන්නේ. මොකද පංච උපාදානස්කන්ධේ චන්ද මූල ආදී චන්දේ හැර වෙන විග්‍රහයක් කතා කරන්නත් බෑ ඒක. ඒකට වෙන මේ බුද්ධ වචනේ විතරක් නෙවෙයි කොයි බුද්ධ වචනේ කල්පනා කරන්නේ දෙන මූලික වෙන කෘත්‍යය තමයි මෙන්න මේ ඡන්දේ කියන කාරණාව පින්නතනි ඇහෙන ධර්මයක් කල්පනා කරන්නේ දෙනකොට මේ බුද්ධ වචනේ සූත්‍රයට විතරක් නෙවෙයි සියලු දහම් පරයයට මේ පොදු විග්‍රහයක් මේක. එතකොට ප්‍රායෝගික බව කියලා කතා කරන්නේ මේ කල්පනා කරන කල්පනාව කල්පනාවෙන්න කියන අර්ථයෙන් තමයි ප්‍රායෝගික වීම කියන එක කතා කරන්නේ. එහෙම
නැත්නම් අර දැන්
අවසරයි ස්වාමීන්
වහන්සේ පුද්ගලයෙකුට එන අදහසක් කියන අර්ථයෙන් නෙවෙයි නේද?
දැන් නෑ අපේ වස්තු නැහැ. ඒ අර්ථයෙන් නෙවෙයි.
එහෙමයි. ප්‍රායෝගික වචනේ නිතර නිතර යෙදෙනකොට අර සමාන වචනනේ අපේ ස්වාමීන් වහන්සේ දැන් අදහස් වෙන්න පුළුවන්. ඒ ඒ ඒකෙම දැන් වහන්සේ අර දැන් වේලාවක ඡන්දය කියනවා, වේලාවක ඡන්ද රාගය කියනවා, ඊළඟට උපාදානය කියනවා. දැන් ඕවා බොහොම කිට්ටුවෙන් යන වචනනේ. එහෙමයි. ඒකත් චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන් නම් වටිනවා සාමිනාන්ත අවසරයි.
එහෙමයි. එතකොට ඔන්න ඡන්දය කියන කාරණාව පැහැදිලි කරන්නම්. ඡන්දේ කියන කාරණාව කතා කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය කියන කාරණාවෙන්මයි. ඡන්දය කියන කාරණාව පංච උපාදානස්කන්ධයෙන් තොර කාරණා කතා කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. මං කියවේ එකයි පච්චයා කියන එක දාන්න එපා කියලා. නිසා කියන අර්ථයෙන් පංච උපාදාන ඡන්දේ කැමැත්ත කියන කාරණාව නිසා කියන අර්ථයෙන් පංච උපාදානස්කන්ධය පෙන්න ගන්න එපා. කොතනකවත් හේතුකෝ කියලාවත් පච්චයා කියලාවත් පෙන්න ගන්න එපා. ඡන්දේ කියන කාරණාව කතා කර කැමැත්ත කියන කාරණාව කතා කරන්න තියෙන්නේ. කතා කරනවා කියන්නේ පංච උපාදානස්කන්ධය කතා කරනවා කියන එකයි. ලෝක විග්‍රහයත් එහෙමයි. හැබැයි ලෝක විග්‍රහයට ওই විදිහට යන්න තියෙන මිනිස්සුයකට පරියාය නිසා පරියාය වෙන පෙන්වීමක් නිසා ප්‍රතිපදාත්මක වෙන කොටත් ඔය කෘත්‍යීම ප්‍රතිපදා ප්‍රායෝගික වීමමයි ඡන්දේ කියන කාරණාව. එතකොට ඡන්දේ කියන කාරණාව කතා කරන්න තියෙන්නේ කතා කරනවා කියන්නේ පංච උපාදානස්කන්ධය කතා කිරීම. මොකද මූලයේ හැටියටයි පෙන්වන්නේ. හේතුවක් නිසා කියලා නිසා කියන අර්ථයෙන් පෙන්වන්නේ නැහැ. පත්‍යය කියන අර්ථයෙන් පෙන්වන්නේ නැහැ. පටිච්ච කියන අර්ථයෙන් පෙන්වන්නේ නැහැ. එතකොට උන්නේ ඡන්දේ කියන එකට විග්‍රහය.
ඊළඟට උදාහරණයක් අපි ගන්න පුළුවන්ද මේ? එතකොට මේක නිරවුල් කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා. දැන් පංච උපාදානස්කන්ධය කියනකොට මේ ඒකේ අර පහක් වෙන්නවනේ. රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා සංකාර විඤ්ඤාණ. අපි දැන් අපි ඒකේ රූප උපාදාන කියන පැත්තෙන් ඒකට ඔය කියන කරුණට දැන් මම අහුවත් රූප කියන අදහස කියනකොටම අර කැමැත්ත නැත්නම් ඡන්දය එතනම යෙදිලා කියන වගේ අදහසක්ද සායනස? ඒක මේක නිසා නෙවෙයි.
ඔව් නිසා නෙවෙයි. එහෙනම් අපි මලන්ට ඒ වේ රූප කියන කොටස විතරක් දාගත්තොත් සූත්‍ර කීපයකට පටහැනි වෙනවා. රූප උපාදානස්කන්ධය කියන කාරණා අර්ථයෙන් තමයි ඡන්දේ කතා කරන්නේ. රූප කියන කාරණාව විතරක් කතා කරති ඡන්දේ කතා නොකර ඉන්නත් පුළුවන්, කතා කරන්නත් පුළුවන් පරියායවල අනුව. පොදුවේ ওই විදිය දෙපැත්තට නොයා ඡන්දේ කියන කාරණාව පෙන්වීමටම කතා කරන්න යනකොට උපාදානස්කන්ධ කියන අර්ථයෙන් රූප උපාදානස්කන්ධ කියන අර්ථයෙන් කතා කිරි කතා කරනවා කියන්නේ ඡන්දේ කතා කරනවා කියන අර්ථය.
එහෙමයි. අපි සයින්හස දැන් මේ රූප උපාදාන දැන් අර ඒක මං හිතන්නේ අර සාමාන්‍ය මට්ටමට ඔය දෙකම ඒ කියන්නේ රූප කියලා කිව්වත් උපාදාන වෙලාම නේද සයින්හස?
එහෙමයි අපේ මාත. ඔව්. එතකොට ඔන්න අපි ආවේ ඒ ලෝකයේ පැත්තට. ආවම රූප කියලා කියනකොට උපාදාන කෘත්‍ය කතා කරලා ඉවරයි.
එහෙමයි. එතකොට ඒකේ අර ඡන්දය කියන එක එතනම ඇතුළත්.
ඇතුළත්. කතාවට ඇතුළත් නෙවෙයි. ඒ අර ඒ කෘත්‍යයෙන් ඇතුළත්.
එහෙමයි. හොඳයි. අවසරයි. සමාවෙන්න ඕන බාධා කළාට ඒ ඡන්දයයි ඡන්දරාගේ ඉතුරු ටික පැහැදිලි කරන්න.
එහෙමයි. එතකොට ඡන්ද රාගය කියන කාරණාව මේ රවි මට මුලින්ම ඇවස් වෙනස ඡන්දය කියන එක ඡන්ද රාගය කියන එක ළඟ ළඟ යන වචනද මේකට අර්ථ විග්‍රහ දෙක පැහැදිලි කිරීමක් කියන අර්ථයෙන් එතකොට ඡන්දය කියන කාරණාව ඔය අර්ථයෙන් ඔබට පැහැදිලි කරගමු මූලික බුද්ධ වචනේ ඊළඟට ඡන්ද රාගය කියන කාරණාව රාගය කියන වචනේ වෙනස් විදිහට හදන්න නිසා අපි මේ අහන්නේ දෙන්නේ මොන ඡන්ද රාගේ පෙන්වන එකම අහමු කොන සියාපණ බන්දේ පංච උපාදානස්කන්ධේ ඡන්ද රාග වේමත්තාති භගතුනංස පංච උපාදානස්කන්ධ විශේෂයි ඡන්ද රාගේ වෙනස්කම්. එතකොට ඡන්ද රාගය කියන කාරණාව පංච උපාදානස්කන්ධේ කියන කෘත්‍ය පංච උපාදානස්කන්ධේ කියන්නේ ක්‍රියාවක් වෙනතුනේ. ඒ අර්ථයෙන් ගන්න පංච උපාදානස්කන්ධේ කියන එක ක්‍රියාවක් කියන අර්ථයෙන් හැර අර්ථයකින් ගන්න එපා. මොකද පංච උපාදානස්කන්ධේ පෙන්වන්නේ උපදි කෘත්‍යයකින්. එතකොට මෙන්න මේ උපදි කෘත්‍ය කියන කාරණාව යම් යම් කාරණාවක් මුල් වේදෙන කාරණාවක් මිස නිශ්චිත වශයෙන් තියනවා කියන කාරණාවක් කාරණාවකින් පෙන්වන්නේ නෑ භාග්‍යතුන් වහන්සේ දේශනාවේ කොතනකවත්. ආයි මම විග්‍රහ කරන්නම් පංච උපාදානස්කන්ධය කියන කාරණාව පින්නතුනේ කතා කරනකොට ක්‍රියාවක් හැටියටයි සාසනේ භාග්‍යතුන් වහන්සේ සූත්‍ර පිටකේ හැමතැනකම පෙන්වන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය කියන කාරණාව ක්‍රියාවක් හැටියට පෙන්වන පෙන්වීම තුළ ක්‍රියාව කොයි ආකාරයෙන්ද කියනකොට එක්කෝ රාගය කියන අර්ථයෙන් එක්ව දේශය කියන අර්ථයෙන් දේශය කියන එක විග්‍රහයකින් දේශය කියන එක හිතන විදිය සංකල්පයත් එක්ක කතා කරන්න තියෙනවා මිස දේශය කියන කාරණාව යෙදීම එක්ක සිටීමම රාගය කියන අර්ථයෙන් පින්නතුනේ. රාගය කියන අර්ථයේ යෙදිලා එතකොට රාගය දේශය කියන එක ලෝකයා පින්නතුනේ මේක දෙකක් කියලා වෙන් කරගත්තට මේ මෝහයක යෙදෙන විදිහ අනුවයි මේ රාගයේ දේශේ වෙන් කරන්න තියෙන්නේ. නැත්නම් අනුසේ ධර්මයකයි මේ රාගයේ දේශේ පින්නතුනේ භාග්‍යතුන්න්සේ කතා කරන්නේ. ඉතින් අර ලෝකීය මෝහයත් එක්ක කතා කරද්දී රාග දේශ මෝහ කියලා කතා කරනවා භාග්‍යතුන්න්සේ තේ වෙන විදිහටම පෙන්වනවා. හැබැයි අනුසේ ධර්මය කතා කරනකොට රාගයේ දේශේ කියන එක වෙනම කතා කරන්නේ නැහැ බුද්ධ දේශනාවේ කොතනකවත්. එතකොට පින්නතුනේ පංචපාදානස්කන්ධේ චන්දරාගේ පංචපාදානස්කන්ධේ චන්දරාගේ වෙනස්කම් කියලා අහන්නේ. එතකොට පංචපාදානස්කන්ධය කියන එක මම ඔබට පැහැදිලි කරා ක්‍රියාවක් කියන අර්ථයෙන් පංචපාදානස්කන්ධය කියන කාරණාව හැමතැනම භාග්‍යතුන් වහන්සේ පින්නන්නේ. ඕකම තමයි ලෝකයට එනකොට අපි තියෙනවා කියන අර්ථයෙන් රූප ශබ්ද ගන්ධ කියන කාරණාව එක්ක පෙන්නගෙන කතා කරන්නේ. නමුත් පංච උපාදානස්කන්ධය කියන එකට යන කියන විග්‍රහය ව්‍යංජනයට යනකොට ක්‍රියාවකුණේ පංච උපාදානස්කන්ධය පෙන්වන්නේ. ඒකට මම ඔබට උපමාවක් කජිනී සූත්‍රයේ රූපති වේදේති සංජානන සංකතං අභිසංකරති විඥානාතිති කියන අර්ථයෙන්ුත් ඔබ ඒකට උපමාවක් පෙන්වමින් යන්. එතකොට පංච උපාදානස්කන්ධය කියන එක ක්‍රියාවක් කියන අර්ථයෙන් පෙන්වනකොට ක්‍රියාවක් කියන අර්ථය තුනයි පින්නතුනේ. රාගය කියන කාරණාවෙන් ඒ කියන්නේ සංකල්පයක් එක්ක ක්‍රියාව කියන කාරණාව වෙනකොට සංකල්පයක් එක්ක යන්නේ දිනවා. ක්‍රියාව කියන කාරණා නිකන් ඔහේ ක්‍රියාවක් වෙනවනේ සංකල්පයක් එක්ක. ඒ කියන්නේ යම් මොකක් පංචපාදනස්කන්ධය කියන කතා කරනකොට ක්‍රියාවක් මේ ක්‍රියාව කතා කරනකොට ක්‍රියාව කියනකොට හිස් බවක් එක්ක ක්‍රියාව කතා කරන්න බෑනේ. ක්‍රියාව කතා කරනකොට යම්කිසි කෘත්‍යයක් කියන අර්ථයෙන් කෘත්‍යයක් කියන අර්ථයට වෙන විදිහ තමයි කෘත්‍යයක් කියන අර්ථයේ වෙන විදිහ තමයි සංකල්පය කියන කාරණාවෙන් කතා කරන්න තියෙන්නේ. මොකද මිනිස්සුන්ට මේක කතා කරන්නේ. එතකොට රාගය කියන කැමැත්ත කියන කාරණාවෙන් සංකල්පයක් එක්ක ඒ තුල විෂය වෙලා යන, ඒ කියන්නේ ඒ කාරණාව එක්ක විෂය වෙලා යාමක් නෙවෙයි. එක්කෝ බඩමුට්ටු වේවා, රූප වේවා, සද්ද වේවා, ගන්ධ වේවා, රස වේවා, පහස වේවා, අරමුණු වේවා. භාග්‍යතුන් පෑදේ රූපයක් දකින්නවා කියන්නේම පංචපදනස්සන්න හටගත්තා. ඒතකොට මේ වගේ රූප, ශබ්ද, ගන්ධ කියන කාරණාව එක්ක රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කාරණාව එක්ක වෙනස්කමකින් යන්නේ සංකල්පය කියන කාරණාව එක්ක මුල් කරගෙන. ඉතින් ඔන්න ඔය අර්ථයෙන් තමයි ඡන්ද රාගය, ඒ කියන්නේ කැමැත්ත කියන කාරණාව ඡන්ද රාගය කියන එක පංච උපාදානස්කන්ධයේ ඛණ්ඩයට විග්‍රහ කරගන්න තියෙන්නේ මූලික බුද්ධ වචනෙට අනුව මෙන්න මෙතන විග්‍රහයට අනුව. එහෙමයි, ඒකත් ඒ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ.
එහෙමයි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ කියනකොට අර ක්‍රියා මාත්‍රය
එහෙම
කොහොමවත්ම දෙයක් කරන්න විදිහක් නැහැ. ඊළඟට ඒක අර සංකල්පයක් එක්ක යන ස්වභාවය තමයි මේ ආගේ
කියන එක. එහෙම
පුතු අර තමයි අදාළද දන්නේ නැහැ. මට මතක් වෙන අර සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ කියලා කොටසකුත් තියෙනවා.
ඔව් ඒ කොටසෙත් තියෙනවා. ඒකට ඒකම ගන්න ඒකම නොගෙන ඒකේ අර්ථයෙන් විතරක් මෙතන පෙන්වීමට එනකොට ඔය අර්ථයෙන් තමයි අපි කතා කරන්නේ.
يعني සංකල්ප මට්ටමෙන් අර රූපමය හැඟීමට
එහෙමයි. මොකද ඒයේදීම නැත්තම් කතා කරන්නත් බැහැනේ පංචපාදනස්කන්ධය කියන එක.
එහෙමයි. රූපයත් එක්ක යන ගතිය හින්ද වගේ රාග ඡන්දයට අමතරව රාගයත් එකතු වෙනවා.
එහෙමයි. අපි මත කියන අර උපදිකෘත්‍යයක් නෙවෙන්නේ. උපදින උපදිකෘත්‍යයක් වෙනකොට උපදින උපදීකෘත්‍ය කියන කාරණාවෙන් තමයි කතා කරේ. එහෙම.
ඒක තමයි මේ වේමත්තතාවක් අර ඒ රාග ගතියත් එක්ක වගේ කියලා නිකන්
හොඳ එහෙමයි. හොඳ කාරණාව මතක් කරා. රවි මහත්තයා බලන්න දැන් මේ එක්ක වේමත්තතාව කියලා කතා කරන්න ඕනේද අපිට? අර කතා කිරීමම වේමත්තතාව කතා වෙලාද නැද්ද?
එහෙමයි. කපාරිලා
ඒ කියන්නේ
මම කියන්නේ අර වෙනීමක් එන්නෙම ඒ රාග කියන එක ඒ කියන්නේ සංකල්ප ගතියක් නේ
ගතිය එහෙමයි
එහෙමයි ඒ මේමත්තතාව ඒතරම යෙදිලා ඒකෙම වගේ
ඒ ක්‍රියාවෙන්ම යෙදිලා එහෙමයි
අවසරයි. එතකොට සයින්හස දැන් ඒක ඡන්දයයි ඡන්ද රාගයයි ඊළඟට උපාදාන කියන එක. ඒකත් පැහැදිලි.
ඔව් උපාදාන කියනකොට උපාදාන කියනකොට බැඳීම කියන අර්ථයෙන්. බැඳීම කියන අර්ථයෙන් උපාදානය මෙතන විග්‍රහයන්නේ දැන් අපේ රවි මහත්තයා ආන්නේ දෙන්නේ. එතකොට බැඳීම කියන අර්ථය පිටකාරණාවක් එක්ක බැඳීම කියන අර්ථයෙන් නෙවෙයි. උපාදානය පින්වන්නේ පංච උපාදානස්කන්ධය කියන කාරණාව මුල් වී කියන කාරණාවෙන් තමයි උපාදානය කියන බැඳීම කියන අර්ථය පෙන්වන්නේ. ඒතකොට පංච උපාදානස්කන්ධය බැඳීම කියන අර්ථයෙන් නෙවෙයි උපාදානය කියන අර්ථය පංච උපාදානස්කන්ධය ඌ කෘත්‍යෙනුයි බැඳීම කියන කාරණාව පෙන්වන්නේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් යෙදෙනවා කියන්නේ බැඳීමේ කෘත්‍යයක් වෙනවා කියන අර්ථය තමයි කතා කරන්න තියෙන මූලික බුද්ධ වචනයට අනුව. ආයි කතා විග්‍රහ කරොත් පංච උපාදානස්කන්ධ කෘත්‍යයක් වෙනවා කියන්නේ බැඳීම කියන අර්ථය වෙනවා කියන අර්ථයෙන් වෙයි කතා කරන්න තියෙන්නේ උපාදානය කියන නිර්වචනය අපි අර්ථ විග්‍රහ කරගත්තාම. එහෙමයි.
එහෙම එතන බැඳීම කියනකොට අර යම් කිසි ස්වභාවයක් එක්ක වගේ නේද පංච උපාදානස්කන්ධේ ඒ බැඳීම. හැබැයි පංච උපාදානස්කන්ධේ වෙනම තියන එකට බැඳෙනව නෙමෙයි.
නෑ ඔව් නැහැ. ඔව්.
ස්කන්ධේ කියනකොටම ඒ එතන යම් බැඳීමක් යෙදිලා නම් ඒකයි උපාදානේ.
ඒකයි උපාදානේ. එහෙම නැත්නම් රවි මහත්තයා කියව පංච උපාදානස්කන්ධේ තියන එකට බැඳුණත් ඒ කෙනෙක් පංච උපාදානස්කන්ධේට බැඳුණත් ඕකට කියන පරිග්ගහය කියලා. එතකොට උපාදානේ අර විදිහට විග්‍රහ කරනවා. එහෙමයි.
එහෙමයි. අවසරයි මේ අපි ධම්මිකා මහත්මියට තියනවාද මේ සම්බන්ධ ගැටලුව?
එහෙමයි. එහෙමයි මහත්මයාත් බොහෝකින් අවස්ථාව ලබා දුන්නා සවනස දැන් රවි මහත්තයත් ඇහුවා මේ ප්‍රශ්නේ සවනස ඒක ටිකක් ආයේ පැහැදිලි කරගන්න මේ කතා කරන ප්‍රශ්න දෙකම දැන් එතුමා ඇහුවා අර ප්‍රායෝගික වෙනවා කියන කාරණාව ස්වාමිනාංශ. දැන් මේ ප්‍රායෝගික වෙනවා කියන කාරණාව දැන් මම දැන් මේ හිතන්න ගියාට ස්වාමිනාංශ මට ප්‍රායෝගිකයක් නැහැ නේ ස්වාමිනාංශ ආවේ නැහැ නේ. ඉතින් ස්වාමිනාංශ දැන් මම දැන් යම් දුරකට අර මාළුංක පුත්‍ර සූත්‍රයෙන් අනුසාරින් ස්වාමිනාංශ සත්‍ය කුමාර ඒ වෙනස සුවගෙන එතන හොයන්න යෙදෙනකොට ස්වාමිනාංශ අර ස්වාමිනාංශ කියන්නේ මේ දැන් ඒක මට කල්පනාවක් ආවත් මේ විග්‍රහයක් ආවත් සත්‍ය කුමාරද කියලා ඒ ප්‍රශ්නෙන් මගේ හිතට ආවත් ඒ කියන්නේ මම ධම්මඤ්ඤත්තා වෙලා ඒ කියන්නේ මට අරමුණක් ඇවිල්ලා මම යම් දෙයක බැසගෙන ඇලිලා මානසිකාර කළා දුක රැස් වෙනවා නිවන දුර වෙනවා. එතකොට සම්නසේ ඒ අර්ථයෙන්ම අර සත්‍ය කුමද්ද කියලා ඒ අනුවම චින්තනයක් කියන වගේම ප්‍රායෝගිකත්වය මෙතන කියනකොටත් මේ ප්‍රශ්නයත් එක්ක මේ වෙනස මොකද්ද කියලා ඒ අනුව චින්තනය වෙනකොට වෙන විග්‍රහ කතා පැහැදිලි කිරීම බුද්ධ වචනයකින්වත් මොකක්වත් එන්න බැහැ කියන අර්ථයෙන් වේද ස්වාමීනාස එතන ඒ ප්‍රායෝගිකත්වය කියලා කියන අර්ථයේ තේරුම ස්වාමීනාස තේරුම් සරණයි.
එනම් සන්නේම ඔක විග්‍රහ දෙකක් හැටියට අපි කතා කරමු. එතන හොඳ කාරණා මතකයි සත්‍ය කුමද්දි කියන උඩ ස්වාමීනෝ සත්‍ය කුමද්දි කියන විග්‍රහය තියෙනවා නම් විනිශ්චයක් තියෙනවා නම් අභිවදති අභිනන්දති අජ්ජසයි තිත්තති කෘත්‍යයක් වෙනවා වගේ තමයි වෙන්නේ ස්වාමීනෝස සත්‍ය කුමද්දි කියලා තියෙනවා නම් ඒත් විතර්කයක් වෙනව නේද කියන අර්ථයෙන් තමයි මම හිතන්නේ මම ඇහුවේ. එතකොට ඔන්න අහමු සත්‍ය කුමද්ද කියලා අහන සත්‍ය කුමද්ද කියන ප්‍රශ්නේ ඉස්මතු වෙනවා නම් ඒම පාදකත්වයක් මූලික බුද්ධ වචනයක් තවම යෙදෙනවා කියන විග්‍රහය මතක තබා ගන්න. ඔබට මම සත්‍ය කුමද්ද කියන එක මාළිකපුත්තු සූත්‍රයෙන් විග්‍රහයෙන් පෙන්නවා. ආයි චුට්ට කෙටියෙන් මතක් කරොත් රූපන් දිස්ස සති මුට්ටා පේනිමිත්තන් මනස කරොත්ති සාරද්ද චිත්ත වේදිති සන්තු අජ්ජසාය තිට්ඨති තස්ස වඩ්ඩන්ති වේදන අනේක රූප සම්භව අභිඥාත විහෙසා චිත්ත මස්සූප හඤ්ඤති එවං ආචිනතෝ දුක්ඛං ආරම්ම නිබ්බාණං උච්චති. රූප දකින්නවා සිහි මුලාවේ, රූප දකින්නවා සිහි මුලාවේ ප්‍රිය නිමිති මනසිකාර කරනවා, නිමිති මනසිකාර කරනවා. එතකොට ඇලුණු සිතින් නිදිනවා. මේක ඔබේ පැත්තත් එක්ක මම සැබෑ ප්‍රශ්නේ ඉස්මතු වෙන අර ජීවිතයේදී මේ සත්‍ය යෙදීම සත්‍යයක් නෙවෙයි. එතකොට ජීවිතයේ භාගතුනන්සි පින්නන ප්‍රතිපදාවට අනුගත වීම කියන්නේ පින්නතුනි ජීවිතයේදීම ජීවිතයට යෙදීම නෙවෙයි ජීවිතයේදීම. ඒ ඔන්න ඔය අර්ථයෙන් තමයි ජීවිතය ධර්මයක් දෙකක් කරගන්න එපා කියන එක ස්වාමීන් වහන්සේලා විග්‍රහ කරනකොට විග්‍රහ කරන්නේ ඔය අර්ථයෙන්. මොකද ජීවිතයේදීම කියන අර්ථයෙන්. එතකොට ඉතින් ඕක තමයි උපසිස්ස පරිබ්‍රාජකයට කතා කරන්න තියෙන ඔය අර්ථයෙන් ගිහිල්ලා තමයි ඒ සෙවීම තුළ සාරිපුත් ස්වාමීන් වහන්සේ බවට පත් වීම කියන කාරණා. එතකොට පින්නඳුනි රූප දකින්නවා ඔන්න මම අර පළවෙනි විග්‍රහ කරොත් සත්‍ය වෙනවා කියන කාරණාවට රූප දකින්නවා. මම ඔබෙන් අහනවා ඔබ රූප දකින්නවා කියන කාරණාව වෙනවනේ. දැන් මේක ලෝකෝත්තරද? මේ ලෝකෝත්තර විග්‍රහයට යන්න ඉස්මතු වෙන්න ඉස්සර ලෝකේ ඉන්න කෙනෙකුට ධර්මයේ කියන්නේ. එතකොට ලෝකේ ඉන්න කෙනා ඔන්න ඔබට ඇහෙනවා රූපන් දිස්ස සතිමුත්ත අපි ව්‍යංජන ඉස්මතු වෙන විදිහට කතා කරා රූප දකින්නවා. ඔබ දැන් හිතන්න රූප දකින්නවා සිහි මුලාවි ප්‍රිය නිමිති මනසිකාර කරනවා. මේක ඔබට ගෝචරද? ඔබ නිමිතිද මනසිකාර කරන්නේ? රූප ශබ්ද රූ දකින්න දැකපු රූපේද නැද්ද මනසිකාර කරන්නේ? රූප දකින්නවා සිහි මුලාවි ප්‍රිය නිමිති මනසිකාර කරනවා. රූප දකින්නවා කියන එක විතරක් ගන්න. රූප දකින්නවා ඇත්තද නැද්ද ලෝකේ? ඇත්ත. සිහි මුලාවි දන්නවද? නැහැ. ඊළඟට ප්‍රිය නිමිත්තන් මනසිකාරෝ ප්‍රිය නිමිති මනසිකාර කරනවා. ඔබ නිමිතිද මනසිකාර ගන්න? රූපේ ගැනද මනසිකාර ගන්න? ධම්මාරම්මණිකෙන් ගිහිල්ලා කියන්න බෑ ඒක නිමිත්තක් කියලා. කොහොමද නිමිත්තක් කියන්නේ? නිමිත්තක් කියනකොට නිමිත්ත කියන කාරණාව මානසිකාරයේ ප්‍රායෝගික වෙන තර නිමිත්ත කියන කාරණාව කතා කරනවා මිස යමක් මානසිකාර කිරීමෙන් පිටින් වෙනම ගිහිල්ලා ආයක නිමිත්තයි කියන්න බෑ. ඒක නිමිත්තක් නෙවෙයි, ඒකට කියන විනිශ්චය කියලා. ඒකට කියන්නේ විනිශ්චය. මොකද අන්න මං අර විදිහ මානසිකාර කරා මම ඕකට කියන විනිශ්චය කියලා. නිමිත්ත වෙනයි විනිශ්චය වෙනයි. නිමිත්ත කියන්නේ මොකද්ද? යෙදෙනේදීම එක දකින්න විදිය. රූප දකින්න. ඒතකොට දකින්න රූපයක් එක්ක නෙමෙයිද මානසික දකින්න රූපයක ප්‍රිය නිමිති මානසිකාර කරනවා. ඒතකොට නිමිති මානසිකාර කරනවා කියන අර්ථයෙන් තමයි මේ මෙතන පැහැදිලි කරන්නේ. ඒතකොට මම ඔබෙන් අහනවා ඔබ නිමිති මානසිකාර කරනවා කියන අර්ථයෙන් ඔබට සිදුවීම වෙන්නේ ලෝකයේ තුල යෙදෙන ප්‍රායෝගිකත්වයක රූප දකින්නවා කියනකොට ඔබ රූප නෙමෙයිද මානසිකාර කරන්නේ? රූපේ කියන දැකපු රූපේ කියන කාරණාව එක්ක නෙමෙයිද මානසිකාර කරන්නේ? ඈ ඔබ නිමිත්තක් මානසිකාර කරනවද? නිමිත්තක් මානසිකාර කරනවා කියන කාරණාව කතා කරන්න පුළුවන්ද ලෝකයේ කෙනෙකුට? ඊළඟට ඇලුණු සිතින් නිදිනවා. ඔබ බලන්න ඔබේ ප්‍රායෝගික ජීවිතයේක ඇලුණු සිතින් විඳිනවද ඔබ විඳිනවද? ඇලුණු සිතින් විඳිනවද ඔබ විඳිනවද? හිතන්න බලන්න. දැන් ඔබ ඇලුණු සිතින් විඳිනකොට දුක සැප කතා කරනවද මෙතන? මෙතන දුක සැප ඇලුණු සිතින් දුක සැප විඳිනව නෑ, එහෙම කතා කරන්නේ නෑ. ඇලුණු සිතින් කතා කරන දුක සැප කතා කරන්න පුළුවන්. හැබැයි ඔබ ඇලුණු සිතින් නම් ඔබට දුක සැප කතා කරන්න බෑ. ඔබ ඇලුණු සිතින් විඳිනව. එහෙනම් ඔබ ඇලුණු සිතින්ද විඳින්නේ? ඔබද නැද්ද විඳින්නේ? ඒ නිසාද නැද්ද දුක සැප තියෙන්නේ? ඔබ හිතන්න හොඳට මෙතන පෙන්වන භාගතුන් ඇලන සිතින් නිදිනවා කියලා ධර්මයේ පෙන්වන ඇලන සිතින් නිදිනකොට දුක සැප කතා කළ හැකිද? කතා කරන්න බෑ. මෙතන කතා කරන්නෙත් නැහැ. ඔබ කියනවනම් ඔබත් ඇලන සිතින් නිදින්නේ කියලා ඔබට දුක සැප කතාව කතා කරන්න පුළුවන් බෑ. ඔබේ විඳීමට දුක සැප කතා කරන්න පුළුවන්? කතා කරන්න බෑ. දුක සැප කතාව තියෙනවා කියන්නේ ඇලන සිතින් නිදින්නේ මමද විඳින්නේ? ඊළඟට සිතේ එක බැසගෙන සිතේ එක බැසගෙන නැත්තම් ඔබ ඔබ ඔබේ ජීවිතයේදීම ඌ බැස ගැනීමද වෙලා තියෙන්නේ. ඊළඟට ඒ තන වේදනාවන් වැඩෙනවා මේ විදිහට නොයෙක් රූප ඇසුරු කරගෙන. ඊළඟට ඒ කෘත්‍ය ඒ සිදුවීම වෙන සිදුවීම කියන කෘත්‍යෙ ඊළඟට ඒ තවත් විග්‍රහ කරන්නේ ඒ තන වේද මේ සිතේ එක බැසගෙන එහෙම වෙනකොට සිතේ එක බැසගෙන ඒ තන වේදනාවන් වැඩෙනවා මේ විදිහට නොයෙක් රූප ඇසුරු කරගෙන ඇල්මෙන් වෙහසෙන් අභිඥාත විහෙසාත ඇල්මෙන් වෙහසෙන් සිතේ එක පෙළෙනවා දුක රැස් කරනවා. දැන් බලන්න ඔබේ ජීවිතයේදීමද මේ පෙන්වන්නේ. හැබැයි දුක රැස් වීමද නැද්ද පෙන්වන්නේ. ලෝකේ ඉන්න කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ කියන්නේ දුක රැස් නොවෙනවා කියනනම් දුක රැස් වෙනවා කියලා. දුක රැස් වෙනවා. දුක රැස් වෙනවා අර්ථයෙන්ද මේ පළවෙනි විග්‍රහය පෙන්වන්නේ. එතකොට මේක භාග්‍යතුන් වහන්සේ අනුමත කළ විග්‍රහය. එහෙමයි කියලා. එතකොට මේක දුක රැස් වෙන අර්ථයෙන් පෙන්වුවට දුක රැස් වෙන අර්ථයේ ලෝකේ ඉන්න පුතඥ කෙනෙකුට කියන අර්ථයෙන්ද පෙන්වන්නේ. ඇයි කෙනෙකුට කියන අර්ථයෙන්ද පෙන්වන්නේ කියන ප්‍රශ්නේ මං අහන්නේ. ඔබට දැන් මේක විග්‍රහ කරලා පෙන්වුවා මම පළල් කරලා. එතකොට ඔබට ඔබේ ජීවිතයේදීමක් කියලා කතා කරන්න පුළුවන්. හැබැයි දුක රැස් කරන අර්ථයෙන්නේ දුක රැස් කරන අර්ථය. දැන් ඔබට නැද්ද ඔබේ ජීවිතේ මම මේ පළවෙනි ගාථාවෙම ඔබට මේ ගාථාවේ විග්‍රහය එක්ක මේ ගාථාව ඔබේ ජීවිතේ නෙවෙයි කියන අර්ථයෙන් නොපෙන්වන මේ ගාථාවේ සැබෑ අර්ථය විශ්ලේෂණය කරනකොට ඔබට ඔබේ ජීවිතයේදීමට නොසසඳන බවක් යෙදුනද නැද්ද ජීවිතයේදීම පෙන්වීමෙන්. මේක හැර ජීවිතයේදීමක් තියෙනවද ඔබ? රූප දකින්නකොට මේ රූප දකින්නවා කියන කාරණාවක දුක රැස්වීම ඕක නෙමෙයි ජීවිතේදීම රූප දකින්නවා කියන කාරණාවත් එක්ක බලන්න. හැබැයි ඔබට දැන් මේක පළල් කරලා අර්ථ විශ්ලේෂණය කරනකොට ඔබට નિરાයසින් ඇවිල්ලාද නැද්ද ඔබට ප්‍රශ්නයක් ඔබේ පැත්තට. මම කියන්නේ මේක ඔබේ ජීවිතේදීම නෙවෙයි කියලා කියන්නෙත් නෑ. මම මේක පළල් කරලා ඇච්චර. දැන් ඔබට නැද්ද ඔබේ ජීවිතේදීමත් එක සැබෑ ප්‍රශ්නයක් මේ යහුණේ කත්. දැන් මොකද ඕක දැන් දෙපැත්ත දැන් මේ පෙන්වීම කතාවට කතා කරන්නේ මේ කතා කරන්න ඉපෙන් නේද මේක කියන්න බැහැනේ. එතකොට දැන් ඔබට සැබෑ ප්‍රශ්නයක් ඉස්මතු වෙන්න ඕන නෙමෙයිද? මොකද්ද එහෙනම් මේ කියන්නේ කියන ප්‍රශ්නේ? එතකොට ඒ ප්‍රශ්නේ ඉස්මතු වෙන ඔබේ ජීවිතයේදීම කියන කාරණාව ප්‍රායෝගික වුණාද නැද්ද මේ පෙන්වන මේ ධර්ම විග්‍රහයේ අර්ථ විශ්ලේෂණය කරාම ඔබට ඔබේ පාදක වීම ඔබේ ජීවිත පාදක වීම කියන කාරණාව යෙදුනද නැද්ද? ඒකට කියනවා පාදක වීම. ඊට පස්සේ ඒක පාදක උනේ බුද්ධ වචනයක් ඇහුන් නිසා නෙමෙයි බුද්ධ වචනේ. ඒ බුද්ධ වචනේ මොකද්ද? මේ කාරණා. එතකොට මේ කාරණා දෙක නිසා නේද සැබෑ ප්‍රශ්නයක් ඉස්මතු වෙන්නේ? කවදාකවත් දන්නේ නැද්ද එක්ක සැබෑ ප්‍රශ්නයක් ඉස්මතු වෙන්නේ නැහැ. විවාහයෙන් හොයන්න තියෙන්නේ. කවදාකවත්ම දන්නේ නැද්ද එක්ක බුද්ධ වචනේ ඇහෙන්න තියෙන්නේ හොයන්න තියෙන්නේ මොකද්ද? විවාහය එන විවාහාරං අත්තං උපපරික්කති හරිනේ ධම්මං ධම්මණං අත්තං උපපරික්කති නේ විවාහාරං අත්තං උපපරික්කති රූපතියම වන්නේ සමහර තනියම ඒ මොකද්ද ධම්මණං ධම්මණං අත්තං උපපරික්කති විවාහාරිකං අත්තං උපපරික්කති අලුත් ඒවනේ. එතකොට දැන් මෙතන මොකද දැන් ඔන්න ධර්මයන්ගේ ධර්මයේ අනුචින්තනේ මෙහෙවන්න ඔබේ ජීවිත ධර්මතාවය නේද? ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු ධර්මතාවය ඇසීම එක්ක නෙවෙයිද? දැන් අනුව කල්පනා කරන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ඕනේද? සැබෑ ප්‍රශ්නේ ඉස්මතු වෙනකොට අනුව කල්පනා කරන චින්තනයට යොමු වෙන්නේ නැවීමද නැද්ද සිද්ධ වෙන්නේ? අනුව කියන කල්පනාවට නැවීමට නැද්ද සිද්ධ වෙන්නේ සැබෑ ප්‍රශ්නේ ඉස්මතු වෙනකොට? එක කල්පනාව නම් කරන්න පුළුවන් නේද? එක කල්පනාව කියන්නේ විතර්කයි පරිවිතර්කයි. කල්පනා කර කර යන්න තියෙන. අනුව කල්පනාවට දැන් මොකද ඉස්මතු වෙන්නේ? එහෙනම් සත්‍ය මොකද්ද කියන එකනේ? සත්‍ය ඔන්න සත්‍ය මොකක්ද කියන ප්‍රශ්නෙට තමයි මම කතා කරන්නේ නැහැ. සත්‍ය මොකක්ද? සැබෑ ප්‍රශ්නේ ඉස්මතු වෙනකොට ඉස්මතු වෙන්නේ මොකද්ද? සත්‍ය මොකක්ද කියන කන. සත්‍ය මොකක්ද කියන ප්‍රශ්නේ ඉස්මතු වෙන තැන විතක්ෂණේ වෙලාද විතක්ෂණේට හිතලවද්ද? නෑ. සත්‍ය මොකක්ද කියලා ප්‍රශ්නේ ඉස්මතු වෙන තැන මෙතන තමයි අර කෙනෙක් අර අනිමිත්තක් හැල්ලකුත් කතා කරේ. සත්‍ය මොකක්ද කියන කාරණාව පින්නෙතන ඉස්මතු වෙනකොට තවම පාදක වීමත් ඇහුණ බුද්ධ වචනයේ තියෙනවද නැද්ද? සත්‍ය මොකක්ද කියලා નિરાයාසෙන් ජීවිතේදීම මේ කාරණාවත් එක්ක දැන් මාළිකුස්සන්නේ මේ විග්‍රහය දරන් ගිල්ලන්නේ ප්‍රතිපදාත්මකව අනුගත උනේ. එතකොට මේ ප්‍රශ්නේ එක සත්‍ය මොකක්ද කියලා විතරක් නම් ඉස්මතු වෙන්නේ. ඒ සත්‍ය මොකක්ද කියලා ඉස්මතු උන පමණින් ප්‍රතිපදාත්මක වෙලාද විතක්ෂණයක් සිද්ධ වෙලාද? නෑ, විතක්ෂණේ අහලකටවත් ගිහින් නෑ. සත්‍ය මොකක්ද කියලා කල්පනාව සත්‍ය මොකක්ද කියන විග්‍රහයට පමණක් යන තාක්කල් එතනින් සීමා වෙලා නැතර වෙන තාක්කල් මතක තියාගන්න තවම ලෝකයක් පැන වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් තියෙන. හැබැයි වටිනවා වෙලා මොකද සත්‍ය හොයන්න නැවෙනවා වෙලා දැන් හෙදීගෙන යන්නේ නැවක් මොකද වටිනවා වෙලානේ. ඒක නිසානේ අර පැත්තත් එක පාදවි කරලා සත්‍ය මොකද්ද කියලා ඉන්නේ. සත්‍ය මොකද්ද කියලා හැමතැනම ඔබ හොයන්නේ යෙදෙනවා ඇති. හැබැයි ඔයම තමා කරන්න තියෙන්නේ ඔය හැර දෙයක් කරන්න නැහැ. කොයි මොහොතකරි සත්‍ය මොකද්ද කියන විවහාරයත් ඔය තුල අභිවදිත අභිනන්දති අඤ්ඤසය තිත්තති පිහිටීමකුත් ධම්මඤ්ඤත්තා කෘත්‍යයත් ඉක්මවමින් සත්‍ය මොකද්ද කියන කාරණාවෙන් එහාට නැමීම කියන කෘත්‍ය එහාට කියන්නේ වෙනම නැමීමක් නැහැ පින්නෝනේ අනුලෝම කන්තිය සමන්නාගතෝ කතා කරන්නේ ඔතන ඔය කාරණාවට ඉවසීමෙන් අනුකල්පනා කරන්න ලැබෙන තියෙන ඔය සත්‍ය මොකද්ද කියලා ඉස්මතු වෙන ඉස්මතු වීම කියන කෘත්‍යයටයි කෘත්‍යයටයි අනුලෝම සමන්නාගතෝ කතා කරන්න තියෙන්නේ ඔතනයි ඉවසීමෙන් නැවෙන්න තියෙන ඔතන අපේ අය ඉවසීමෙන් නැවෙන්නේ නැත්තේ අපිට ඕනේ දිගට කල්පනා කර කර යන්න දිගට කල්පනා කර කර යන්න තියෙන හොඳට නැමිලා ඉඳගෙනත් එක කල්පනා කරයි පෑගෙන විතක්ෂණයට තවත් කල්පනාවක් සාසනේ කතා කරන්නේ නැහැ නේ පින්නතුනි විතක්ෂණයේ කතා කරනවා කියන්නේ අනිත්‍ය සම්මර්තනේ කතා කරලා නේ විතක්ෂණයේ අනිත්‍ය සම්මර්තනේ දෙකක්ද එකක්ද විතක්ෂණයේ අනිත්‍ය සම්මර්තනේ පින්නතුනි දෙකක් එකක්වත් කතාවක් නෙවෙයි විතක්ෂණයේ කෘත්‍ය වෙනවා කියන්නේ අනිත්‍ය සම්මර්තනේ කෘත්‍ය වෙනවා අවස්ථා සම්බන්ධයක් යදා ගන්න එපා ඊට පස්සේ අනිත්‍ය සංඥාව ඊට සනිත්‍ය දැකීම කතා කරනකොට කතා කරන්න වෙනවා මේව වින් වින් නෙවෙයි චතුරාර්ය සත්‍ය කියනකොට කතාවට ආර්ය සත්‍ය හතරක් කතා කරන දුක අද පිරිසින් දැක හෙට අනිද්දට විතර සමුදේ ඊට පස්සේ සමුදේට පස්සේද නිරෝධය සමුදේ විග්‍රහ කරනකොට නිරෝධය කතා කරලා සමුදේ විග්‍රහ කරනකොට විග්‍රහයෙන් කෘත්‍ය වෙන්නේ නිරෝධය ඉතින් ඒ වගේ එතකොට පින්නතුනි මෙතන දැන් මේ ප්‍රශ්නයත් එක්ක සත්‍ය කුමක්ද කියන ප්‍රශ්නේ ඉස්මතු වුණාට තවම මතක තියාගමු තවම ධර්මයේට තවම විතක්ෂණේ කියන කෘත්‍ය ඉස්මතු වීමක් වෙලා නැහැ විතක්ෂණේට වීරිය දරනවා කියන එක ඔබට කියන්න පුළුවන් ඉතින් මොකද මම කියන එකක් නෙවෙයි ඔබට මේ කෘත්‍ය වෙනකොට බුද්ධ දේශනාවෙන් ඔබට පෙන්වන්නේ වීරිය දරනවා කියන එක කියන්න පුළුවන් ඒ වගේම තවත් කාරණාවක් විග්‍රහ කරන්න පුළුවන් ඔබ යෝග කරණීය කෘත්‍යයට නැවෙනවා කියන එක බුදු පියාණන් වහන්සේ කියනෝ නේද විතර්ක කරන්න කියන එපා කියන කාරණාවෙන් පෙන්වනෝ නේ පෙන්වීම ඔබ බලන්න දැන් මේ සත්‍ය කුමක්ද කියලා හොයන්න හොයනකොට මම ඔබට කතා කරා පාදක වීමත් බුද්ධ වචනයත් යෙදෙනවා කියන්නේ තවම වෙන්නේ විතර්කයේ පරිවිතර්කයේ විතරයි හැබැයි බුද්ධ වචනයේ විතර්ක පරිවිතර්ක වෙන්නේ බුද්ධ වචනේ ඒක ඇත්ත විතර්ක පරිවිතර්ක වෙන්නේ බුද්ධ වචනේ බුද්ධ වචනේ පරිවිතර්ක වෙන්නේ හැබැයි සත්‍ය වෙන නැවෙන තැනට යෙදෙනවා නැමෙන් තැනට යෙදුනට පින්නතුනි විතක්ෂණේ කියන කෘතියට ලංවීමක්වත් වෙලා නැහැ හැබැයි එතනට නැමෙන්න ඔබ සුදුසු විදිහට සුතේ නිරවුල් බවින් නැවෙනවා වීරිය දරනවා හොයනවා අප්‍රමාදී වෙනවා කියන කාරණාව සත්‍යව කතා කරන්න පුළුවන්. ඉතින් නමුත් මතක තබා ගන්න සත්‍ය මොකද්ද කියන ප්‍රශ්නේ ඉස්මතු වෙනකල් ඉස්මතු වී එතන නතර වෙලා නතර වෙනවා කියන්නේ හැම ජීවිතයේදීමත් එක්කම එහෙම නෙවෙයි විතක්ෂණේ කියන්නේ. ඉතින් එතන ඉස්සරහට තවත් කතා කරොත් මේ කෘත්‍ය පින්නතනේ සත්‍ය මොකද්ද කියලා ඔය සත්‍ය කුමක්ද කියලා හොයනවා කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය. සත්‍ය කුමක්ද කියලා ප්‍රශ්නේ ඉස්මතු වෙනවා කියන්නේ මේ විග්‍රහයෙන් ජීවිතයේදීම එක එයා ඒ හැම මොහොතකම ලෞකික සම්මාදිට්ඨිය තුල පිහිටනවා කියන කාරණාවත් මතක තබා ගන්න. ඉතින් ලෞකික සම්මාදිට්ඨියටත් නොයන අවස්ථා ඔබේ ජීවිතේ ජීවිතයත් එක්ක එවැනි පැත්තක් ඔබයි දන්නේ. එතකොට ඒත් එක්ක මිත්‍යා දෘෂ්ටි නියත මිත්‍යා දෘෂ්ටි නෙවෙයි මිත්‍යා දෘෂ්ටි කියන කාරණාවෙන් මිදලා ලෞකික සම්මාදිට්ඨියට යනවා කියන කාරණාව කතා කරන්න පුළුවන්. ලෞකික සම්මාදිට්ඨිය කතා කරන්නේ මේ කම්මස මේ කර්මයේ කර්මඵලයක් කියන එක කාරණාව වෙන්නේ වෙයි. ඊට එහා පැත්තකින් මම මේ කතා කරන්නේ. එතකොට ධර්මයට අනුගත වීමත් එක්ක කියන කාරණාව පින්වීමෙනුයි. එතකොට පින්නතුනි ඉතින් සත්‍ය කුමක්ද කියලා අර ප්‍රශ්නේ විතරක් ඉස්මතු වෙන තැන සීමා වෙනවා කියන්නේ හැබැයි ඔබ ලෞකික සම්මාදිටිය තුළ નિરાයසින් ජීවිතයේදී මේක හැම නිමේෂයකම පිළිහිටනවා කියලා කතා කරන්න පුළුවන්. හැබැයි විතක්ෂණේට පින්නතුනි විතක්ෂණේ ඉස්මතු වෙලා නැහැ. විතක්ෂණේ කරනවා කියන්නේ පවුකට. සත්‍ය කුමක්ද කියලා හැම මොහොතෙම ඉස්මතු වෙයි ජීවිතයේදී මේක අප්‍රමාදී වුණාට ඔබ ඕකට මම විතක්ෂණේ කරනවා කියලා දාගන්න නම් එපා. එහෙම කරන්න එපා. බුද්ධ දේශනාවේ විතක්ෂණේ පෙන්වන්නේ වෙනම පැත්තකින් පින්නතුනේ වෙනම අර්ථයකින් විතක්ෂණේ පෙන්වන්නේ. ඉතින් ඒ නිසා අතන්ට නැවීම ලෞකික සම්මාදිට්ඨිය තුළ පිහිටනවා. ඔබ අප්‍රමාදී වීර්යයක් දරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඉතින් ওই විදිය තමයි කතා කරන්න තියෙන්නේ. ඊළඟට ප්‍රායෝගිකත්වය කියලා කතා කරන්න දෙවෙනි කාරණාව යම්ම ඇහුව ප්‍රායෝගිකත්වය කියන කාරණාව කතා කරන්න තියෙන්නේ. මේ කතා කරේ දැන් රූපන් දිස්වා සතිමුට්ටා පිය නිමිත්තන් මනසිකරු සරජ්ජ චිත්තෝ වේදිත්තන් ඔන්න ඔය කෘත්‍ය මේ කෘත්‍යයක් නේ කතා කරන්නේ. ඔව් එතකොට මේ කෘත්‍යයේ කතාවට දැන් කෙනෙක් ඇඳලා කතා කරලා තියෙනවද රූප දකින්න සීමුලාය පියුනි මිටි මනසිකාර නිමිති කියන අර්ථයෙන් ඇලුණු සිතින් සැප දුක කියලා කතා කරලා සැප දුක කතා කරොත් ප්‍රයත්නක් කතා කරලාද නැද්ද එතකොට කෙනෙක් කතා කරලාද නැද්ද කෙනෙක් කතා කරලා හැබැයි විඳින්නේ නැහැ කියලා කතා කරනවද විඳින්නේ නැහැ කියලා කතා කරනවද විභවේද නැද්ද විභවේ විඳින්නේ නැහැ කියලාද කතා කරන්නේ විඳිනවා කියලාද කතා කරන්නේ විඳිනවා කියලා කතා ඇලුණු සිතින් විඳිනවද විඳිනවා විඳිනවා විඳින්නේ නැහැ නෙමෙයි එතකොට සිත ඒක බැසගෙන ඔන්න ඔය කෘත්‍යය ඔය කෘත්‍යෙම ප්‍රායෝගික ඒ කියන්නේ මේ සිදුවීම සිදු වෙන බව සිදු වෙන මේ සිදුවීම සිදු වෙන බව සිදු වෙනකොට මේ සිදුවීම සිදු වෙන බව කියනකොට හැබැයි පින්නතුනි යෝනිසෝමනසිකාරය කියන කාරණාවයි කතා කරන්න තියෙන්නේ. මොකද දැන් ඒකට දාගන්න එපා මේ සිදුවීම යෝනිසෝමනසිකාරයට අහු වෙනවා කියලා. නෑ පින්නතුනි මේ සිදුවීම යෝනිසෝමනසිකාරයට අහු වෙනව නෙවෙයි යෝනිසෝමනසිකාරය කියන්නේ මේ සිදුවීම පිළිබඳ ඔබට පැහැදිලිද මම මේ කියපේ යෝනිසෝමනසිකාරයට මේක අහුවෙනවා එහෙම නෙමෙයි.
එහෙමයි ස්වාමිනා සතියෙමයි. බොහොම පැහැදිලි ස්වාමිනාංශ බොහොම පැහැදිලි. තෙරුවන් සරණයි.
යෝනිසෝමනසිකාරය කියන්නේ මේ සිදුවීම. ඒතකොට මේ සිදුවීම යෝනිසෝමනසිකාරයට කතා කරනකොට මේ සිදුවීම මෙහෙමයි කියලා වෙනම විග්‍රහයකින් හරි සිදුවීමක් හරි නිමිත්තක් හරි විනිශ්චයක් හරි තියේද කතාවක් කතා කරන්න තියේද කියන්නේ මම ඔබට විග්‍රහ කරන්න ගියේ මොකද අනිත් පැත්තටයි කියලා. එතකොට ආය කතාවක් කතා කරන්න නෑ මේ සිදුවීම සිදුවීම කියලා කතා මේ සිදුවීම සිදුවීමෙන්ම කියලා කතාව කතා කරා කියන්නේ දැන් කතා කරේ අපි යෝනිසෝමනසිකාරය කියන කෘත්‍යය. ඔන්න ඔය කෘත්‍යය වීමට කියනවා ප්‍රායෝගිකත්වේ. ඔය කෘත්‍යය වීම ප්‍රායෝගිකත්වේ වෙනකොට නොවන කෘත්‍යය තමයි ඔය කෘත්‍යයෙන්ම නොඇලුණු සිතින් මිදීමත් දුක රැස් නොවීම කියන කෘත්‍ය ඔය තමයි ප්‍රායෝගිකත්වයේ කියන්නේ කතා කරන ඉතින් මෙතන සමුදයස්තංගමයක් කතා කරලා ආස්වාදය අදිනේ නිස්සාරණයක් කතා කරලා තල්පති වලින් පෙන්වන්න ගිය ඉතින් මේ සූත්‍ර නිසා එහෙම පෙන්වන්න බෑ ගිහින් මෙහෙට මෙහෙට අපිට හිතන විදිහට ඉතින් මම යම් විදිහට පාලන කිරීමක් කරේ ප්‍රායෝගිකත්වයේ කතා කරන නිසායි අනික ඔය විදිහට පෙන්වන්නේ ඒ දුන්නේ එහෙම තිරුවන් සන්නයි
අවසරයි
සම්මාන සම්මාන පින්ේ පැහැදිලි කිරීමට තිරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ
කම මට හිතෙනවා සංහස නැවත මතක් කිරීමක් කළොත් හොඳයි ඔබන්සේ වෙහෙස නැවා කියලා හිතන්නේ නැපා ඒ වුණාට මම හිතනවා මේව නැවත නැවත ඇහෙන එක හොඳයි කියලා ඔබන්සේ අර උපදිකෘත්‍ය කියන එක ගොඩක් විස්තර කළා ඒ වුණාට දැන් මේ අලුතෙන් සම්බන්ධ වෙන අයත් ඉන්නවා මේ උපදි කියන එක දැන් අර අපි තියෙන පැත්තකින් දැන් භව පැත්තකින් ගියොත් නේ විභව කියන තැනට
එහෙමයි.
මොකද්ද මේ උපදි කියලා කියන්නේ ස්වාමීන් වහන්ස අවසරයි.
එහෙමයි. අපේ මහත්තයෝ උපදි කෘත්‍ය අපි සක්කාය දිට්ඨි විග්‍රහයෙන් හෝ එතකොට අත්තාන දිට්ඨි විග්‍රහයෙන් තමයි මම උපදි කෘත්‍ය ඔයගොල්ලෝ හැම දිනාටම විග්‍රහ කරන්නේ දින මොකද සූත්‍රයක් නැතුව මම සාමාන්‍ය කෝයිම කාරණාවක්ද දේශනාවකදී කතා කරන්නේ. ඒක ස්වභාවයක් ඉතින් ඒක ගුරුවරුන්ගෙම ආපු කාරණාවක් කවදා හරි කෙනෙකුට යම් ධර්මයක් කිව්වත් ආයතුන් ඒ විදිය කියන්නේ පහ කියන්නේ ධර්ම දේශනා කරන්න කියලා නම් කවදාවත් කියලා නැහැ සමන්ත චක්කවාලිසි පුරුදුනේ මේ මෑත කවුරුද්දක් විතර ඇති ඉතින් මෙච්චර කාලයකට මේ නමුත් උපදි කෘත්‍ය මම ඔබට කතා කරන්නේ යදුනේ පින්නතුනේ සක්කාය දිට්ඨිය කියන විග්‍රහයත් අත්තන දිට්ඨිය කියන විග්‍රහයනොත් එතකොට ඔන්න සක්කාය දිට්ඨිය කියන විග්‍රහයෙන්ම ඔබට උපති කෘත්‍ය මතක් කරන්න ඔබ බලන්න භාග්‍යතුන් වහන්සේ කතා කරනවා කිස්මින්නකෝ බික්කවේ සතිකින් උපාකින් උපාදායකින් අභිනිවේෂ සක්කාය දිට්ඨි උපජ්ජති කියන අර්ථයෙන් භාග්‍යතුන් වහන්සේ අහනවා භික්ෂුන්ගෙන් අහන්නේ මහණනි කුමක් ඇතිකල්ලි කුමක් ඇසුරකොට කුමක් ප්‍රත්‍යයකට සක්කාය දිට්ඨි උපදීද කියලා අහනවා එතකොට ඔන්න ඒ අහන අවස්ථාවේ එතකොට ඒ අය කියනවා භගවන් මූලකානෝ බන්තේ ධම්මා කියලා තමයි ඒ ස්වාමීන් වහන්සේලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ තමයි අපට අපේ ධර්මයේ මුල් කරගෙන ඉන්නේ කියලා කියන. එතකොට ඔන්න භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා මහණෙනි කියන අර්ථයෙන් ඒ භික්ෂුන් වහන්සේලා කියනවා රූපේ කෝ භික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවෙස්ස සක්කාය දිට්ඨි උප්පජ්ජති ඔන්න විග්‍රහය රූපේ කෝ භික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවෙස්ස සක්කාය දිට්ඨි උප්පජ්ජති ඊළඟට මානික කාරණාත් පෙන්නලාම විග්‍රහ කරගමු වේදනා සති වේදනා උපාදාය වේදනං අබිනිවෙස්ස සක්කාය දිට්ඨි උප්පජ්ජති ඊළඟට සංඥා උපාදාය සංඥා අබිනිවෙස්ස සක්කාය දිට්ඨි උප්පජ්ජති ඒ විදිහටම සංකාර ඊළඟට විඤ්ඤාණං කියන අර්ථයෙන් උන්න පින්නනේ විඤ්ඤාණෝ නෙමෙයි විඤ්ඤාණ නෙමෙයි විඤ්ඤාණං අබිනිවෙස්ස සක්කාය දිට්ඨි උප්පජ්ජති. ඔන්න ඔය අර්ථයෙන් මම උප්පජ්ජති විග්‍රහ කරන්න යෙදුවේ. උප්පජ්ජති කියලා කියන්නේ පින්නතුනේ පංච උපාදානස්කන්ධේ ක්‍රියාව කියන අර්ථයෙන් පුද්ගල භාවයේ එක පුද්ගල භාවයක් ඒ කියන්නේ පුද්ගලෙක් ඈඳලා පෙන්වන්නේ නෙවෙයි උපදි කෘත්‍යයෙන් තමයි පෙන්වන්නේ පුද්ගල භාවයේ කියන අර්ථ පුද්ගල භාවයක් කියන භවයේ කියන ප්‍රවැත්ම ඉස්මතු වෙන විදිය උපදි කෘත්‍යයෙන් පෙන්වන්නේ උපදි කෘත්‍ය නොදැකීම කියන අර්ථය. ඒකට එක තවත් විග්‍රහ කරොත් මේ සක්කාය දිට්ඨිය උපදීනේ පෙන්වන්නේ සක්කායදිට උපජිත පෙන්වන්නේ කොහොමද? රූපේ කියන කාරණා උපාදාන අබිනිවෙස සක්කායදිට්ඨි. එතකොට වේදනාව සංඥා සංකාර විඥාන කියන කාරණා අබිනිවෙස උපාදාය කියන අර්ථයෙන් උපජ්ජති කියලා පෙන්වන. අබිනිවෙස උපාදාය කියන කොට අබිනිවෙස උපාදාය කතා කරන්න කෙනෙක් පුජ්ජලෙක් කතා කරන්න වෙනවද නැද්ද? කෙනෙක් පුජ්ජලෙක් කතා කරන හොඳට අහන්න. අබිනිවෙස උපාදාය කියන කාරණාව කෙනෙක් පුජ්ජලෙක් නැතුව කතාවක් කතා කරන්න පුළුවන්ද? රූපේ ඇසුරු කොට රූපේ ප්‍රත්‍ය කොට සක්කාය දිට්ඨි උපජ්ජති කියන අර්ථය. එතකොට අබිනිවෙස ඒ වගේම උපජ්ජති මේ උපාදාය කියන කෘත්‍ය වෙනකොට පින්නතුනේ ඇසුරු කිරීමත් ඒ වගේම ඒක යෙදීමත් ඒ කාරණා ප්‍රතිකර සිටීමත් කියන අර්ථයෙන් තමයි උපජ්ජති කතා කරන්නේ. උපජ්ජති කියන්නේ දිට්ඨිය කියන කාරණාවෙන් උපදී කියලා. ඒ කියන්නේ දකින විදිහෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාව දකින විදිහෙන් කියන්නේ මේ කාරණාව යෙදෙනවා කියන්නේම උපජ්ජති කියන අර්ථයයි පෙන්වන්නේ. උපජ්ජති කියන්නේ තියෙනවා කියන අර්ථයෙන් නෙවෙයි වෙන ක්‍රියාව අයිතිත්වයක් එක්ක පෙන්වන අයිතිත්වයකට පෙන්වීම. ඒ කියන්නේ අයිතිත්වයක් පෙන්වන්නේ අයිතිත්වයක් නෙවෙයි උපජ්ජති කියන අර්ථයෙන් පෙන්වන්නේ. අයිතිත්වයකට පෙන්වීම තමයි උපජ්ජති කියන අර්ථයෙන් පෙන්වන්නේ. ඔන්නක මතක තියාගන්න. එතකොට සුතේ නිරව කරන්න පුළුවන්. අයිතිත්වයක් නෙවෙයි උපජ්ජති කියන අර්ථයෙන් පෙන්වන්නේ අයිතිත්වයකට අර්ථයක් පෙන්වන්නයි උපජ්ජති කියන අර්ථයෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ මේ කෘත්‍ය වෙනවා කියන්නේ උපදින්නේ සක්කාය දිට්ඨිය. මිස මේ කෘත්‍ය වෙන පමණින් සක්කාය දිට්ඨි නෙවෙයි. මොකද උපදී කියන අර්ථයෙන් පෙන්වන්නේ. ඒකට උපදී කියන අර්ථය විග්‍රහ කරගන්න තියෙන ওই විදිය තමයි මේ රූපය වේදනා සංඥා සංකාර විඥාන අබිනිවෙස්ස උපාදාය කියන කෘත්‍ය වෙනකොට වෙන කෘත්‍යයට කියනකොට අයිතිත්වයක් යෙදිලන වෙන කෘත්‍යයට කියනකොට මෙන්න මේ අර්ථයෙන් තමයි උපදී කියන අර්ථය පෙන්වන්නේ. එතකොට උපදී කතා කරන්න තියෙන්නේ කෙනෙකුට කියන කාරණාවත් එක්ක. එහෙම නැතුව මේ කෘත්‍ය අබිනිවෙස්ස උපජ්ජති උන පමණින් සක්කාය දිට්ඨිය නෙවෙයි. හැබැයි අබිනිවෙස්ස උපජ්ජති කතා කරනකොට සක්කාය දිට්ඨියමයි කතා කරන්න තියෙන්නේ. හැබැයි ට කියන අර්ථයෙන් තමයි පුද්ගල භාවයක කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ කතා කරන්න තියෙන හැබැයි උපදි කියන අර්ථයෙන් කතා කරනකොට ට කතා කරන්නේ නැතු උපදි කියන අර්ථයෙන් කතා කරනකොට ඥානයක් කියන එක අපි මතක තබා ගමු. එතකොට මේ විග්‍රහයම දෙපැත්තක් පෙන්වන්නේ දුන ඔය විදිහට සුතේනි රාහුල් කරගමු. එහෙමයි තෙරුවන් සරණයි මාත්‍ය.
එහෙමයි අපේ සොයින්නස බොහොම පිං මං හිතන්නේ මේ කොටස නැවත කීපසරයක් අහන්න අපේට අවස්ථාව තියෙනවා. මේ සොයින්නහස එහෙනම් මේ අදට කාල වේලාව ගත වුණා හින්දා අපි අවසන් කරමුද කොහොමද වහන්සේ?
එහෙමයි හොඳයි අපේ.
එහෙනම් අද මේ සාකච්ඡාව මං හිතන්නේ වටිනා බොහෝ දෙනෙකුට.
සමාවෙන්න මහත්මයා ඇහෙන්නේ නැහැ.
ඔව් අද සාකච්ඡාව මේ බොහොම වටිනා. දැන් ඇහෙනවද? ඇහෙනවද?
බොහොම දැන් ඇහෙනවා.
හොඳයි. අපි අවසන් කරන්න. ඉතින් අද සාකච්ඡාව මං හිතන්නේ හුඟක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි. මං දැන් මේ ඉල්ලා සිටිනවා මේක නැවත සාවධානව අහන්න. මොකද ගොඩාක් කරුණු වැදගත් කරුණු අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. එතකොට මේක නැවත කීපසරයක් අහලා මතුවෙන ගැටලු අපිට ඊළඟ සතියේ ස්වාමීන් වහන්සේට යොමු කරන්න පුළුවන්. මේ ඉතින් මේ අද සාකච්ඡාව පවත්වන්න ඒ උන්වහන්සේ මහත් කරුණාවෙන් අපි හැමෝටම මේ ඉදිරිපත් වුණා. අපි හැමෝම රැස් කරගත්තු පින් අපේ ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙන්න, නිදුක් නිරෝගී භාවය ලැබෙන්න, තවදුරටත් මේ වගේ ධර්ම කරුණු පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න, ඒ වගේ මේ සියලුම පින් අනුමෝදන් වෙලා උන්වහන්සේට උතුම් ධර්මාවබෝධයේ පිණිසම, ඉක්මන් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒකම මේ අපේ සාකච්ඡාව පවත්වාගෙන යන්න මූලික උනේ අපේ වයිපී මහත්තයා, නිහාල් රූපසිංහ මහත්තයා කරන ලද ආරාධනාව. එතුමන්ලටත්, එතුමන්ලගේ පවුල්වලටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මේ නාලිකාව පවත්වාගෙන යන්න යම් කිසි ආකාරකින් උදව් උපකාරී කරන සියලුම දෙනාටත් අද සාකච්ඡාවට සම්බන්ධ වුණ ප්‍රශ්න අහපු අහගෙන හිටිය ඒ සියලුම දෙනාටත් අපි පුණ්‍යානුමෝදනා කරමු. ඉක්මන් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට යොමු වෙනවා පුණ්‍යානුමෝදනා කරලා අවසන් කරන්න. තෙරුවන් සරණයි.
එහෙමයි, තෙරුවන් සරණයි මහත්මයා. ඉතින් අද දිනත් ඔබ අප සියලු දෙනා දහසක් බුදුන් බුදුවන හිමිදිරි පාන්දර අවදිවි තුනුරුවන් මූලික කරගෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්මයේ සැනසෙන මඟට අනුගත වෙන්නට ශ්‍රී මුක බුද්ධ වචනයෙන් බොහෝ කරුණු මෙතෙක් වේලා කතා කරන්නට යෙදුණා. ඉතින් පින්නතුනි, සියලු කතා කරන කාරණා මූලික බුද්ධ වචනයට අනුවමයි කතා කරන්නට යෙදෙන්නේ. ඉතින් ඒ තුලින් රැස් වෙන කුසල සම්භාර ධර්මයන් සත්‍යයක්. ඒ කුසල සම්භාර ධර්මයන් ඔබ අප සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්න උපනිෂ්ඨයක්, උපකාරයක්, ඥානෙ වර්ධනය වීමක්, මේ සියලු දෙයට උපකාරී වෙනවා. වගේම අපි මේ රැස් කරගත්තා වූ සියලු කුසල සම්භාර ධර්මයන් පළමුවෙන්ම ඔබවත් අපවත් මේ සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ සතරවරම් දෙවියන් ඇතුළු පින් කැමති සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමි, අනුමෝදන් කරමි, අනුමෝදන් කරමි, අනුමෝදන්ම විත්තා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදනා කරමු. ඒ වගේම ඉන්නනතුරුව අද මේ වන විට මේ විදිහට ධර්මයේ දේශනා කරමින් ස්වාමීන් වහන්සේට කුසල් රැස් කරගන්නටද, ඒ වගේම ඔබ අප සියලු දෙනාට එකතු පාදාවී මේ බුදු කෙනෙක් පෙන්වූ උතුම් ධර්මින් සනසෙන මඟට අනුගත වෙන්න, ධර්මයේ කතා කරමින් කුසල් රැස් කරගන්න, පුණ්‍ය ශක්තිය රැස් කරගන්න, ඒ නිවන් දොර විවර කරගන්නට කටයුතු කාරණා මේ විදිහට සකස් කරලා ධර්මයේ කතා කරන්න අවස්ථාව ලැබීම යෙදෙන්නේ අපේ පින්වත් වයිපි මහත්තයත්, පින්වත් නිහල් රූපසිංහ මහත්තයත්, පින්වත් මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාගේත් මූලිකත්වයෙන් තමයි මේ සියලු කාරණා ඔබට අපට මේ විදිහට යෙදෙන්න මූලිකත්වයේ ඒ සංස්කරණ සකස් කිරීම සියල්ල යෙදෙන්නේ. ඉතින් එතකොට ඒ අපි විසින් මේ රැස් කරගත්තා වූ සියලු සල සම්බාර ධර්මයෙන් ඒ පින්වත් මහත්වරු තිදෙනාටත්, ඒ පින්වත් මහත්වරු තිදෙනාගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයටත් උතුම් වූ ධර්මයේ සැනසීම පිණිසත් අපි රැස් කරගත්තා වූ සියලු කුසල සම්බාර ධර්මයන් ඒ මේ නිමිති කරලා අපි සිහිපත් කරන සියලු දෙනාට හේතු උපනිශ්‍රයක්ම වේවා කියලා සාදු කියලා අපි අදිෂ්ඨාන ආශිර්වාද කරමු. ඉතින් ඒ වගේම ඔබ අප සියලු දෙනාටද මේ උතුම් ධර්මයෙන් සැනසෙන්නට මේ රැස් කරගත්තා වූ සියලු කුසල සම්බාර ධර්මයන් පුණ්‍ය ශක්තිය වර්ධනය කර ගැනීමට, සද්ධා වේදී සත් සමාධි ප්‍රඥාවට වැඩිවීමට, ඒ වගේම පඤ්ඤා මත්ත සෝකාරි ප්‍රඥාවට ආහාර යෙදීමට මේ සියලු කෘත්‍යයන් සිදුවීමට මේ රැස් කරගත්තා වූ කුසල සම්භාර ධර්මයන්ම ditta ධම්ම වේදිනී හැටියට විපාකම ලැබේවා කියලා සාදු කියලා අදිෂ්ඨාන ඇති කරගමු. හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
සාදු ස්වාමීන් වහන්සේට දුක් නිරෝගී සුවය සහ තෙරුවන් සරණ ලැබේවා. මාචාර්යතුමාටත් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්
වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ.